කතා කරගෙන ගියේ වේදාංග කාණ්ඩයේ දුදුණ විස්තරේ. ඒකට පොතෙන් වෙනකන් කතා කරලා ඉවරුණාද? අනුත්තරෝපරික ධම්මතාවටි ගුණය ගැනනම් කතා කරලා ඉවරුණා. ඒකට අද අපිට කතා කරන්න තියෙන්නේ සත්තා දේව මනසාන කියන බුදුගුණේ ඉඳන් ඉස්සරහට කොටස. ඒකට මේක අපි දැන් මේ කියාගෙන ගියේ බොහොම කෙටි එකක්. ඒ ගැන තව බොහෝම විස්තර පොත්පත් වල පෙන්ලා තියෙන අංශයෙන් මේ සාරත් දීපණී කියන සීතාව වෙන ලැයි උදාහරණයක් විදිහට ලෝක විදූ ගුණේ විතරක් මේ පොතේ පිටු 20ක් විතර ලෝක විදූ ගුණේ විතරක් පිටු 20ක විතර විස්තරයක් මේ වගේ අර ලොකු විස්තරයක් පොත්පත් වල කරලා තියෙනවා විවිධ තැන්වල භාගතුන් වහන්සේගේ ඒ ගුණේ විස්තර කරලා තියෙන විදි උදාහරණ අරගෙන පෙන්නනවා මෙතනදී භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ කාරණාව ඉස්මතු කරලා පෙන්නලා තියෙන අතුල් සූත්‍රයේ මේ පාඩේ කියලා. ඉතින් මේ සුදුරට පාට පෙන්න දෙන්න විස්තරයක් තියෙනවා. ඒවා පස්සේ කාලෙකින් බලාගන්න. දැන් ඉතින් අපි අර මේ පොතේදී කතා කරගෙන යන්න ඕන කාරණා ටික ඒක බලාගෙන යමු. අවශ්‍ය අර මූලික කාරණා ටික. මේ වෙනකන් කියපු ටිකේ මොනවා හෝ ගැටලුවක් එහෙම තියෙනවා. දැන්ට කතා කරපු කොටස් වල නැතු වෙදී නේද? එහෙනම් අපි සත්තා දේව මනුස්සානන් ගුණය කතා කරන්න තියෙනවා. අපි ඒවා පරිවර්තනය කරන කොටස් ටික ඉගිලෙරට බාර දුන්නා. ඒක නේද? කාටද දැනන්නේ මෙතන පටන් ගන්න කොට. නෑ දන්නේ74 පිටුවනේ අටකට
දිට්ඨධම්මක සංකරායක කර්මත්තේ යතරාහං නිසසතිති සත්තා දිට්ඨධම්මකේ මෙලොව වශයෙන් මෙලොව වශයෙන් සම්බරායේ සම්බර අරලෝ වශයෙන්ද පරමත්තේ පරමාර්ථ වශයෙන්ද දසම් ධර්මයන්ගෙන් යථාරහං අනුසාස කීති සත්තා සුදුසු පරිදි අනුසාසනා කෙරෙහි සත්තා අපිච්ච සත්තා ව්‍යාති සත්තා අපිච්ච බවද සත්තා ව්‍යාති සාර්ථවාහකය වැනිෙන්නේ සාර්ථවාහකය වැනිෙන්නේ සත්තා ලබලා සත්තවාහෝ භාග්‍යවතුන් වහන්සේ සත්ව සාර්ථවාදීකි නම් වෙනද නායකයෙකි. යතා සත්තවාහෝ සත්තේ සන්තාරං ධාරේති. යතා යම්සේ සත්තවාහෝ ඒ වෙනද දෙසු වෙනද කියන්නේ සත්තේ සන්තාරං ධාරේති. අනිකුත් වෙනද සමූහය කාන්තාරයෙන් තරණය කරවයිද චෝර කන්තාරං ස්වාල කන්තාරං නිද්දිත කන්තාරං නිරෝධ කන්තාරං කායේති උත්තරේති නිස්සාරේති පතාරේති හේමන්තං භූමි භූමි සම්පාතේති. ඒවමේවං භගවා සත්තා සත්තවාහෝ සත්තේ කන්තාරං කායේති ජාති කන්තාරං කායේති සී ආදුනා නිද්දේශනායන පෙත්ත අස්සෝ වේදිතබ්බෝ. යම්සේ වෙළඳ දෙතු වෙළඳ තෙමේ අනිකුත් වෙළඳ සමූහය කාන්තාරයෙන් තරණය කරවයිද චෝර කාන්තාරය ස්වාල කාන්තාරය බුද්ධිත කාන්තාරය නිරුද්ධ කාන්තාරය යන කාන්තාරයන්ගෙන් තාරේති තරණය කරවයිද උත්තාරේති ඔසවා තමයිද.
එතන කියන්නේ උපනින්තෝ තාරේති හේම ස්ථානයකට එළඹවමින් යොමු කරවමින් තරණය කරවයිද.
හේම ස්ථානයකට බිය සහිත දැනින් බිය රහිත දැනකට නගා උසවා නබා තබයිද නිත්තාරේති බිය සහිත දැනින් බැහැර කරවයිද පතාරේති උසවා තබන්නාක් මෙන් තබයිද උසවා තබන්නාක් මෙන් තබයිද හේමන්තං භූමි සම්පාදේති
ෂේමන්තය වූ භූමියේ සම්ප්‍රාප්ත කරවාද
ෂේම
භූමියකට
පමනවයිද ඒවමේවම් භගවා සත්තා සත්වාදෝ සත්තේ සංකාරං කාරේති. ඒවමේවම් භගවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සත්තා සත්ව තෙමි සත්වාහෝ
එතන සත්තා කියන
සාස්තු වූ භාග්‍යවතුන් වහන්සේ
මුදල් සත්තා පදේ මහ ප්‍රාණ කයන්න තියෙනවා. ඒකට එතන භාග්‍යවත් සාස්තුන් වහන්සේ වූ
සාස්තුන් වහන්සේ වූ සාර්ථවාහෝ සාහතු භාග්‍යවත් වහන්සේ මෙසේ සත්‍ය සත්වයන් කාන්තාරං තාරේති කාන්තායන් තරණය කරවයි. ජාති කාන්තාරං තාරේති තී ආදුනා නිත්‍යසනායන පෙත්ත අර්ථෝ වේදිතෝ. ජාති කාන්තාරං තාරේති ආදි වශයෙන්
නිර්දේශනයි කියන්නේ මහා නිර්දේශ න්‍යායෙන්ද
මහා නිර්දේශ න්‍යායෙන්ද මෙහි අත්ථෝ වේදිතබ්බෝ අර්ථ දතෝතිය. දේව මනුස්සානන්ත දේවානංච මනුස්සානංච දේව මනුස්සානං යනු දේවියෝද මනුෂ්‍යයෝද යන්නයි. උත්පුත්ත පරි
දෙවියන්ගේද මිනිසුන්ගේද චක්තිපදද
දෙවියන්ගේද මිනිසුන්ගේද යන්නයි. උක්කට පරිච්ඡේද වශයෙන් උත්තම් උත්කෘෂ්ඨ පරිච්ඡේද වශයෙන් මෙසේ කියන ලදි.
මෙය කියන ලදි
මෙය කියන ලදි බම්ම පුද්ගල පරිච්ඡේද වශයෙන් ගෞරව පුද්ගල පරිච්ඡේද වශයෙන් මෙසේ කියන ලදි. භගවා පන තිරච්ඡාන ගතානම්පි අනුශාසන ප්‍රදානේන සත්තායේව. භගවා පන භාග්‍යවතුන් වහන්සේ වනාහි තිරච්ඡාන ගතානම්පි තිරසංගත යන්තද අනුශාසන පදානෙහි නේන සත්තා ඒව. අනුශාසනා දීමෙන් ශාස්ත්‍රුන් වහන්සේ වනසේක්මය. තේපි භගවතෝ ධම්මස්සවනේන උපනිෂ්ඨේ සම්පත්තිම් පත්වා කාය ඒව උපනිෂ්ඨේ සම්පත්තිය දුතියේ සතුරා අර්ථ භාවය මග්ගඵල භාවය වාගෙන හොන්ති. මාණ්ඩික දේව පුත්තාදී චෙත්තින් දර්ශනම් ඔහුද භගවතෝ ධම්මස්සවනේන උපනිෂ්ඨේ සම්පත්තිම් පත්වා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මස්සවනේන උපනිෂ්ඨේ සම්පත්තියට පැමිණ කාය ඒව උපනිෂ්ඨේ සම්පත්තිය. ඒ උපනිෂ්ඨේ සම්පත්තියෙන්ම ဒုတိယ තතියේවා අත්භාවේ දෙවන තුන්වන ආත්මභාවෝන්ති මාර්ගඵල භාගින්න වන්ති මාර්ගඵල භාගියට පැමිණෙත්
මාර්ගඵල
මාර්ගඵලලාභීහුවෙත් මාණ්ඩික දේව පුත්තාදී චෙත්තෙන් දර්ශනා මාණ්ඩික දේව පුත්තා ආදීහු මෙහිලා නිදර්ශන වේ. බදවතින් කියන ගග්ගරාය පොක්කරණ්‍යා තීරේ චම්පානන්දර වාසිනන් ධම්මං දේසේ මානේ ඒකෝ මණ්ඩුකෝ භගවතෝ සරේ නිත්තං කග්ගේසි. බදවතින් කියන ගග්ගරාය පොක්කරණ්‍යා තීරේ චම්පානන්දර වාසිනන් ධම්මං දේසේ මානේ භාග්‍යතුනාන්තේ වනායේ ගග්ගරා පොක්කරණ්‍යති කොකුණ තීරේ චම්පානන්දර වාසිනන් ධම්මේ දේශනා කරන කල්හි ඒකෝ මණ්ඩුකෝ එක් මැඩියෙක් භගවතෝ සරේ නිමිත්තං අත්ථේසි. භාග්‍යවතුන් වහන්සේගේ සුවනේ නිමිත්ත ගත්තේය. තං ඒකෝ වච්චපාලකෝ දන්ද මොහොල්ලොක සිත්තන්තෝ සිරිසේ සංවරු නිමිත්ව අට්ටාසි. ඒකෝ වච්චපාලකෝ එක් පසු පල්ලෙ දන්ද මොහොල්ලොක සිත්තන්තෝ දන්දක එල්බගෙන සිටියේ සිරිසේ සංවරු නිමිත්ව ඒ මැඩියාගේ සිසේ ඔබ නැටගෙන අට්ටාසි සිටියේය. සෝ ඒ මැඩිතෙමි පාවතේව කාලං සත්ව ඒ වේලෙයින කලුවේ කොට පාවතේක භවනේ ද්‍රාතක යෝජනකේ කනක විමානේ නිපත්ති සුත්තප් පොබුද්දෝ වියච්ච. ඒ මැදෙතෙමි කාල කලුවේ කොට තවතිසා භවනේහි දොළොස් දෙදුන් කන ධන් විමනක විදා විද්‍යා වූ මෙන් ඉපදුමි. සත්ත අච්චරා දන්ද පරිවුතන් අත්තානන් දෙස්වා අරේ තහම් විනාම ඉදන් ගත්තොත් ඉන්කෝ පම්බම් කතාතිින්ති ආවජ්‍යෙන්තෝ නාම්යන් කිංචි අත්තස අන්නත්ත බදෝතෝ සරය නිමිත්තක්වා සෝ සාවදය සාමනාගන ආදන් නිමිත්තක්වා. තත්ත අච්චරා සන්ද පරිවුතන් අත්තානන් දෙස්වා එරී දෙවඟනන් දෙවඟනන් සමූහයා පිළිවෙර කොට
සමූහයා විසින් පිළිවරණා ලද
දෙවඟනන් සමූහයා විසින් පිළිවරණා ලද තමන් දැක අරේ අහම් කිනාම උප නිපත්ත බොලේ මමද මෙහි උපන්නේ කදී බොලේ මමද මෙහි උපන්නේ ඉන්නකෝ කම්ම අටාදීන්ගේ මම අවර කර්මයක් කරන ලබදයි ආවජ්‍යෙන්තෝ ආවර්ජනය කරන්නේ නාන්න කිසි අද අන්‍යත්ත භගවතෝ සරේ නිමිත්තක්කාහ. භගවතෝ සරේ නිමිත්තක්කාහ භාග්‍යතුන් වහන්සේගේ සුවරේ නිමිත්ත ගැනීම අන්‍යත්ත හැර නා අද්දස අන්‍ය වූ කිසි කර්මයක් සෝ ඒ මැඩිතෙමේ ඒ මැඩි දිව්‍ය පුත්‍ර දෙමේ මාණ්ඩක දිව්‍ය පුත්‍ර දෙමේ සාවදේව සහ විමානේන ආගන්ත්වා භගවතෝ පාදේ සිරසාවන්ති භගවා ජානන්තෝ උච්චි. සෝ ඒ දිව්‍ය පුත්‍ර දෙමේ සාවදේව ඉවේදෙහිම සහ විමානේන විමානයද සහිතවම ආගන්ත්වා පැමිණ භගවතෝ පාදේ සිරසාවන්ති භාග්‍යතුන් වහන්සේගේ පාදේ පාදේව සිරසින් වැඳ සිටියේය. භගවා භාග්‍යතුන් වහන්සේ ජානන්තෝ උච්චිත දැනගෙනම මෙසේ විමසියේය. හෝමේ වන්දති පාදානි ඉද්ධියා යතසා ජලං අභික්කන්තේන වන්නේන සම්පා ඕපාසයන් දිසාති. ඉද්ධියා යතසා ජලං ඉර්දියෙන් හා ඉර්දියෙන්ද යසසින්ද දිවිසෙමින් අභිත් කන්තේන වන්නේන සබ්බා දිසා ඕවාසයන් අභිකාන්තව වූ වර්ණයන්ගෙන් සියලු දිසා බහුලුවමින් හෝමේ වන්දති පාදානි හෝමේ පාදානි වන්දති අවති මාගේ පාදයෝ වන්දිතයි භාග්‍යතුන් වහන්සේ විචාරසේක. එකල්ලියේ මැදිතෙමේ මණ්ඩුකෝහම් පුරේ ආති උදකේවාරි ගෝචරෝ අවගම්මන් තිරන් තස්ස අවදී වච්ච පාලකෝසි. එවිටේ මැදි මණ්ඩුක දිව්‍ය පුත්‍රතිනේ අහම් මණ්ඩුකෝ පුරේ ආසින් මම පෙර මැදී කීමි. අහං කුරේ මණ්ඩුකෝ මණ්ඩුකෝ ආති මම පෙර නැදියේ කීමි. උදේකේ වාරි ගෝචරෝ දියෙහි දියම ගෝචර කොට ඇත්තේ වේවි. තව ධම්මං සුනන් තස්ස නුඹ වහන්සේගේ ධර්මය අසන්නා වූ මා
අසනා අසනා කල්හි කියලා අපිට ගන්න
පුළුවන් අසනා කල්හි වර්ෂ කාලකෝ අවදි වසු කාලයේ මා මැරිය යයි කියන්නේ භගවත් අස්ත ධම්මං දේසේති භාගතුන් වහන්සේ දීම ප්‍රත්‍යාට ධර්ම දේශනා කරන්නේ දේශනාව සානිය චතුරාර්ය සත්‍ය අපරාධාන ධම්මං සම්මතවෙති දේශනාව සානිය අතුවාදාක පාණේන ධර්මං සම්මතවෙති දේව පුත්‍රෝ සෝතාපට්ටි පාළේ පතිත්තාය සිතං කප්පා පත්තානිති දේව පුත්‍ර තමයේ සෝතාපට්ටි පාළේ තැමින සිනා පහල කොට
අපි මේ කතා කරගෙනදී සත්තා දේව මනස්සානන් කියන මේ සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ කොට මෙතනදී සත්තා කියන වචනයක් තියෙනවා. ඒක තේරුම ශාස්ත්‍රුන් වහන්සේ කියන අර්ථයෙන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නේ. ඒකට ඒ අර්ථය පැහැදිලි කරන්න තමයි මෙතන නිරුක්තිය දෙන්නේ. වික්ක ධම්මික සම්ප්‍රායික පරමත්තේහි යතාරහං අනුසාසීති සත්තා කියන. ඒකට ඒක තේරුම මෙලව අර්ථයෙන් ඵල හරලව අර්ථයෙන් පරමාර්ථ නිර්වාණාර්ථයෙන් සුදුසු පරිදි සත්වයන්ට අනුශාසනා කරන නිසා, ඒ කියන්නේ මෙලව දියුණුව ලබන්න, පරලව දියුණුව ලබන්න, එහෙම නැත්නම් සුගතිගාමී වෙන්න, ඒ වගේම පරමාර්ථ නිර්වාණය ලබා ගන්න සුදුසු ආකාරයක ධර්ම දේශනා කරන නිසා, අනුශාසනා කරන නිසා භාග්‍යවතුන් වහන්සේට සත්හා කියන නමක්. ඒක තාස පීති සත්හා කියන එකයි එතන නිරුක්තිය. අනුශාසනා කරන්නේ නෙවෙයි ශාස්ත්‍රෝන් වහන්සේ නම වලපේක. ඒකට එතන අනුශාසනා කරන්නේ කොයි විදිහකට කියන එක තමයි අර පදවලින් පැහැදිලි කෙරෙන්නේ. කොට මේ එක තවත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඉගෙන ලොකු විස්තරයක් අපිට වෙන අවශ්‍යත් නැහැ. පැහැදිලිගේ කාරණාව ditta dhammo gocchati paccakko vatta bhavo tatta niyuttoti ditta dhammiko ඉද ලෝකัตතු ඔය විදිහට විස්තර කරනවා. මොකද ditta dhammikai කියලා කියන්නේ පච්චක්ක ආත්ම භාවය. එහෙම නැත්නම් මේ වර්තමාන ආත්ම භාවය. එතකොට මේ ලෝකය දියුණුව පිණිස, මෙලොව යහපත පිණිස කියන එකයි අර්ථය. ditta dhammik අර්ථය කියලා කියනවා. ditta dhammik අර්ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම එකයි. ඔය විදිහටම ඉතින් විස්තර කරනවා කියන කාරණා. පරමෝ උත්තමෝ අත්තෝ පරමස්සෝ නිබ්බාන. එතකොට පරමත්තේන කියන මෙතන කියන්නේ නිර්වාණය පිණිස කියන අර්ථයයි. මෙතන එතකොට අනුශාසති කියන පදේ තවත් විස්තර කරනකොට විනේති තස්මින් තස්මින් අත්ථේ පතිත්ථාපේ කියන එකයි අනුශාසති කියන එකේ තේරුම. එතකොට අනුශාසනා කරනවායි කියන එකේ තේරුම අපි දැන් සිංහලිනුත් ඔය වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේකේ තේරුම ගන්න ඉක්මවනවා කියන එක. එතකොට අනුශාසනා කරද්දී අපිට නිකන් අවවාද කරනවා කියන එක විතරයිනේ අර්ථය හිඟෙන්නේ. නමුත් ඒ අවවාද කිරීමෙන් හික්මවනවා කියන එකයි අර්ථය. එතකොට ඒ අවවාද දීලා මෙලව යහපතෙහි පිහිටුවනවා. පරලව යහපතෙහි දියුණුවෙහි පිහිටුවනවා. ඒ විතරක් නෙවෙයි පරමාර්ථ වූ නිර්වාණයෙහි සත්වයන්ව පිහිටුවනවා. අන්න ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සත්තා කියන කියන්නේ. සත්හා ව්‍යාපි සත්හා කියන නිරුක්තිය. මම කියන්නේ ගැල් නායකයෙක් වගේ නිසා භාග්‍යතුන් වහන්සේට සත්හා කියලා කියනවා. දැන් මේවා මේ හිතමනාපේ විස්තර කරපු ඒවා හිම නෙවෙයි. මේවා විතරහට ඒ පෙළ පාට උද්ෘත අරගෙන පෙන්නනවා මේ අර්ථ මෙහිම දේශනා කරේ ඇයි කියන එක. ඒකට භාග්‍යතුන් වහන්සේ හරියට ගැල් නායකයෙක් වගේ මේ කතාව එතකොට කොහෙද සඳහනක් තියෙන්නේ කියන එක තමයි ඊළඟට උද්ෘතේ අර පෙන්නන්නේ. යතා සත්ත්වාහෝ සත්ත්‍ය කන්තරං කාරේති. ඒකට හරියට ගැල් නායකේ ඒ ගැල් කණ්ඩායමේ ඉන්න පිරිසව කාන්තරෙන් ඉතිර කරනවා. මේ ගැල් නායකයා දන්නවා ඒ හොඳ අද්දකීම් තියෙන නුවණැති කෙනෙක් තමන් එක්ක යන ඒ වෙළඳ සමූහයව අර චෝර කන්තර වාල කන්තර මේ කියන්නේ චෝර කන්තර කියන්නේ සොරු ඉන්න ප්‍රදේශයක් කියන එකයි. ඒතර මෙතන මේ කන්තර කියන අර්ථයෙන් කියන්නේ අපි දැන් කාන්තාරය කියද්දී අපි හිතන්නේ මේ වහින්නේ නැති ඒක විතරනේ අපි කාන්තාරය කියලා ගන්නෙ. හැබැයි මේ කාන්තාර කියන වචනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට අනතුරු සහිත ප්‍රදේශය කියන අර්ථය එතන. එතකොට මේ චෝර කාන්තාර කියන්නේ සොරුන්ගෙන් අනතුරු තියෙන ප්‍රදේශය. වාල කාන්තාර කියන්නේ නපුරු සත්තුන්ගෙන් කරදර තියෙන ප්‍රදේශය. එතකොට දුප්පික්ක කාන්තාර කියන්නේ දුර්භික්ෂයකින් ඒ කරදර තියෙන පීඩා තියෙන ප්‍රදේශය. නිරෝධක කාන්තාරම් කියන්නේ මොනවා අර අපි කියන කාන්තාරය. වතුර නැති කාන්තාරය. මේ උදක නිරෝධක කියලා පදේ හැදෙන. වතුර රහිත කාන්තාරය. අපි දන්නේ ඕක විතරයි. කාන්තාර කියවුවම නේද? සාමාන්‍ය අපි කතා කරද්දී කාන්තාරය කියවුවම අපිට මතක් වෙන්නේ වතුර නැති වීලිලා ගිය වැලි විතරක් තියෙන සත්තක් නේ. මෙතනින් ඊට අමතරව තව මේ කාන්තාර කියන්නේ අර්ථය කියවෙනවා. මෙන්න මේ කියන තැන් වලින් කෙතර කරනවා පීඩාවක් ඇති නොවන විදියට. උත්තාරීති, නිත්තාරීති, පතාරීති කියන පද. උතර තාරීති කියන පදේටම උපසර්ග එකතු කරලා ඒක තවත් පැහැදිලි කරලා කරපු දේශනාවක්. උතර උත්තාරීති කියන පදේ විස්තර කරන්නේ හේමන්ත භූමි උපනින්තෝ තාරීති. හේම භූමියකට එළඹවමින් යොමු කරවමින් කෙතර කරනවා. නිත්තාරීති කියද්දි අකේ මන්තත්හානතෝ නික්කාමෙන්තෝ තාරී. ෂේම නොවුණු තැනකින් බැහැර කරවමි. ආරක්ෂා රහිත තැනකින් ඉවත් කරවමි. ආරක්ෂා සහිත තැනකින් පමුණුවනවා කියන එකම තමයි තවත් ක්‍රමයකට දුක. එහෙම බැහැර කරවමින් තරණය කරගනවා. පතාරීති. ඒක පරිග්ගහෙත්වා තාරීති. හරියට කෙනෙක්ව අතින් අල්ලගෙන ගිහිල්ලා පීඩා තියෙන තැනකින් අතින් අල්ලන් එක්කන් ගිහිල්ලා හොඳ තැනක තියනවා වගේ. අන්න ඒ වගේ ෂේම භූමියකට පමුණුවමින් තරණය කරනවා. ඒකයි මේ අවසානයේ කිව්වේ තියල්ලෙන්න හේමන්ත භූමියන් සම්පාපේති. ෂේම භූමියකට පමුණුවන. මේ කිව්වේ ගැල්නායකේ කරන විදිය. ඒව මේවන් මේ විදියට භගවා භාග්‍යවතුන් වහන්සේ සත්හා සත්වාහෝ සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වෙනසේ ඒ වගේම ගැල්නායකෙක් වගේ වෙනසේ සත්ත්වේ සත්වයේ ඉන්න කාන්තාරං තාරේති ජාති කාන්තාරං තාරේති ඔය විදිහට විස්තර කෙරෙනවා. එතකොට සත්ත්වයේ ඉන්න මේ ජාති කාන්තාරේ ඈතර කරනවා. එතකොට මේ පාඩේ කොහෙද තියෙන්නේ? ඒකත් ඔතනම සටහනක් දාලා තියාගන්න. ඉතියාදීනා නිර්දේශනායේන තියෙත්තු වේදිතබ්බෝ කියන නිර්දේශනයි නිර්දේශයේ දක්වපු න්‍යායෙන් අපි ඒකේ අර්ථ දැනගන්න ඕන කියලා. ඒතන තියෙන්නේ මහා නිර්දේශ පාළියේ 628 පිටුව. මහා නිර්දේශ පාළි 628. බුද්ධ ජයන්ති පොතේ හරි. ඊට පස්සේ දේව මනුස්සානං කියලා කියන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ. ඉතින් එතකොට දෙවියන්ගේ මිනිසුන්ගේ විතරද භාග්‍යතුන් වහන්සේ සාස්තුන් වහන්සේ වෙන්නේ? ඒකයි මේ කිව්වේ උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් තමයි මේ කතාව කිව්වේ. ලෝකයේ ඉන්න උත්කෘෂ්ඨම අයගේ සාස්තුන් වහන්සේ කියලා කිව්වම ඒකට ඉතින් අනිත් අය ගැන අහන්නම දෙයක් නැහැ. එතකොට මේ විදිහට දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේගේ රටාවක්. ගොඩාක් තැනක මේ දේශනාව කරනවා. එතකොට කොහමද අර පිරිත් ගැන දේශනා කරද්දී යදි කත්තිය පරිතේසු යදි බ්‍රාහ්මණ පරිතේසු යදි ගහපති පරිතේසු කියලා දෙනවා. හැබැයි සුද්ධ පරිතේසු කියලා නැහැ. ඇයි? එතකොට දැන් ඒ අය ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැද්ද? ඒ අය ඉදිරියේ සිංහනාද පවත්වන්නේ නැද්ද? පවත්වනවා. ඉතින් අර අයගේ ඉදිරියේ පැවැත්වුවා කියද්දී ඒ අයට ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙද්දී ඉතින් එතනින් පහළයි ගැන ආන්නම දෙයක් නැහැ. ලෝකේ පාලනය කරන පිරිසගෙත් සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියලා කියද්දී එතකොට ඒ අයගේ සේවක මට්ටමේ හරි ඒ අයගේ යටතේ ඉන්න අය ගැන අහන්නම දෙයක් නැහැ. ඒ අයගේ සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් බවට ඉබේම පත් වෙනවා. ඉතින් ඒ කතාව තමයි මේ බුදු දේශනාවල එහෙම කතාවක් තියෙනවා. එතකොට ඒකයි මේ කිව්වේ උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් තමයි දේව මනුස්සානම් දෙවි මිනිසුන්ගේ කියලා කියන්නේ. ඒකට බ්‍රහ්මයන්ගේ ඇත්ත බ්‍රහ්ම ඊට වඩා උසස්. දෙවියන්ට වඩා. එතකොට බ්‍රහ්ම පදේ මෙතන නැත්තේ. ඔව් දේව කියන පදේටම බ්‍රහ්ම කියන කොටසත් අයිති වෙනවා. එතකොට ඒ නිසා දේවානම් කියද්දි දෙවියන්ගේ කියද්දි බ්‍රහ්මීන්ගේ කියන පදේ තේරෙන්න අයිති නේ. එතකොට ඒ නිසා තමයි බ්‍රහ්ම කායිකා දේව කියලා සද්ද මනුස්සාවිය සම් කියලා කියද්දි බ්‍රහ්ම කායික දෙවියෝ ඒ අනුව ශබ්ද පැවැත්වූහ කියලා ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාදී තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම කායිකා දේව කියලා කියන්නේ බ්‍රහ්ම කායික දෙවියෝ. ඒ දෙවිවරු කොටසක්ම තමයි. ඒ නිසා බ්‍රහ්මයන් බ්‍රහ්මියොත් මේ දේව පදේටයි. එතකොට එතනින් පහළයි අනිත් හැම සත්වේ. එතකොට සියලුම සත්වයින්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියන බව මෙතනින් කියනවා. ඒ වගේම තවත් කාරණාවක් නිසා භව්‍ය පුද්ගල පරිච්ඡේද වශයෙන් මේ භව්‍ය පුද්ගලයන්ගේ නිවන් අවබෝධ කරගන්න භව්‍ය පුද්ගලයන්ගේ පිරිසිදීම වශයෙන් තමයි මේ විදිහට දේව මනුස්සානම් කියලා දේශනා කළේ. දැන් ත්‍රිසංගත සත්වය මාර්ගඵල නිවන් අවබෝධ කරන්න අභව්‍යයි. ඒ නිසා ඒ අය කිව්වේ නැහැ. ඉතින් අර භව්‍ය පිරිස ගැන කිව්වම ඉතින් අනිත් අය ගැන කොහොමද අදාළ වෙනවා ඒ අයව අයිති වෙනවා. ඒකයි මේ කියන්නේ. ඉතින් මෙහෙම දේව මනුස්සානම් කියලා කිව්වම ඒකෙන් පහළවෙවත් ඇතුළත් වෙන බව කියන්නේ උදාහරණයක් තමයි ඊළඟට කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ත්‍රිසංගතයින්ට අනුශාසනා දීම වශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වන්නේ නෙවෙයි. ඒකයි මේ කියන්නේ ඒ අයත් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ ධම් මෙතීමෙන් උපනිෂ්‍රේ සම්පත්තියට පැමිණ ඒකෙන්ම ඒ උපනිෂ්‍රේ සම්පත්තියෙම දෙවෙනි ආත්ම භාවයේ හෝ තුන්වෙනි ආත්ම භාවයේ මාර්ගඵලලාභී අය බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට කියන්නේ මණ්ඩුක දේව පුත්‍රාදී අය පිළිබඳවයි. ඉතින් මේ කතාව මෙතන කියන කියනවා භාග්‍යතුන් වහන්සේ ගග්ගරා පොකුණ තීරේ සම්පා නගර වාසීන්ට දහම් දෙසද්දී එක මැඩියේ භාග්‍යතුන් වහන්සේගේ ඒ ස්වරයේ නිමිත්ත ගත්තා. හිත පහදවගෙන අහගෙන හිටියා. මේ වෙලාවේදී ඒ මැඩියව මැඩියගේ ඔළුව තද වෙන විදියට එක ගොපල්ලෙක් ඉතින් දැකලා නෙමෙයි දකින්නේ නැතුව අර ලීයක් කියලා ඉතින් ඕකට තද වෙලා හිටියාම හිතනකො දැන් අපි සමහර විට හැරමිටියක් වගේ තියලා අත තියලා තද කරන් ඉන්නේ ඒ වගේ ඒ ලීයක් කියලා බර වෙලා හිටියා. ඉතින් ඒ ලීයෙන් හිත තද වෙලා එහෙම නැත්නම් හිත පොඩි වෙලා මැරිලා ඒ වෙලෙම සෞත්‍සා දිව්‍ය ලෝකේ දොළොස් යොදුන් රන් විමානයක හරියට නිකන් නිදාගෙන හැරුණා වගේ ගිහිල්ලා ඉපදුනා. ඊට පස්සේ දැන් මේ ඉපදුනායින් පස්සේ දැන් බලනවා මේ වටේ එක දිව්‍යයන් ගනාවීම කලින් ඉතින් අර නේද ගෙම් මැඩියාගේ ගෑනු සත්තුනේ ඉතින් වට කරන් ඉන්නේ දැන් වටේ එක දිව්‍යයන් ගනාවීම ඒක දැක ඊටවත් හිතෙනවා හරි වැඩි මං කොහොමද මේ ඉපදුනේ කියලා නේද. ඒකයි මේ කියන්නේ හරි අහම්පි නාම ඉද නිබ්බත්තු හරි වැඩේ මාත් මෙහි ඉපදිරා ඒ වගේ කියන්නේ හිතාගන්න හරි වැඩේ හීනේ අද්දෙක්ක වගේ නේද හීනේ සමහරට තේන්නේ අර හිතාගන්න බැරි දේවල් ඒ වගේ. ඒකයි මේ කියන්නේ මම මොකක්ද කරපු කර්මය මෙහි උපදින්නේ. ඉතින් වෙන කර්මයක් දැක්කේ නැහැ අර භාග්‍යතුන් වහන්සේගේ සරයේ නිමිති ගැනීම කියන කුසල කර්මය හැර වෙන කර්මයක් දැක්කේ නැහැ. ඊට පස්සේ ඉතින් බොහෝම සතුටටපත් වෙලා ඒ වෙලෙම ඒ විමානයත් එක්කම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පා වන්දනා කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්වා සිද්ධිය සම්පූර්ණයි. දැනගෙනම අනිත් අයටත් මේ ප්‍රසාදය ඇති කරන්න තව බොහෝ දෙනෙකුට යහපත පිණිස භාග්‍යතුන් වහන්සේ අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. මොකද්ද? කෝමී වන්දති පාදානි මෙන්න මේ ගාථාවෙන් කියවුණු කාරණාව. කෙටියෙන් ඉතින් මේ ආත්පස බබළුවාගෙන ඇවිල්ලා මගේ පා වඳින ඔබතුමා කවුද කියන එකයි කෙටියෙන් අහන්නේ. ඊට පස්සේ මතක් කරනවා නේද? ස්වාමීනි කලින් මම වතුරේ ජීවත් වුණු මැඩියෙක්. ඔබ වහන්සේගේ ධර්මය අහන අතරෙදි ගොපල්ලෙක් මාව ඝාතනය කළා. ඉතින් මෙතන ඝාතනය කළා කියන්නේ හිතලා ඝාතනය කරා නෙවෙයි. ගෝපාලයෙක් නිසා ඉතින් මම මැරුණා කියන අර්ථය තමයි කියන්නේ. මෙන්න මේ කාරණාව මතක් කරනවා. භාග්‍යවතුන් වහන්සේට මට ධර්ම දේශනා කරනවා. දේශනාව අවසානයේ 84 දහසක් ප්‍රාණීන්ට ධර්මය අවබෝධ වෙනවා. එතුමා සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඉතින් හිතලා බලන්න මේ මැඩියෙක් වෙලා හිටපු කෙනෙකුට අර භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ඒ සාක්කු ගුණේ නිසා එක භවයකින් පස්සේ ඊළඟ භවයේදී දිව්‍ය ලෝකේ ඉපදිලා සෝතාපන්න ඵලයට පත් වෙන්න ලැබුණා. දැන් මැඩියෙක් වෙලා ඉන්න අවස්ථාවේදී ඉතින් බැහැනේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. නමුත් ඒ තත්ත්වයේදී ඒ සමන්ට ලැබුණු මැඩියාත්ම භවයේදී සමන්ට ලැබුණු උපනිශ්‍රය සම්පත්තිය අර දහම් ඇසීම නිසා ඒ ශක්තිය නිසා තමයි මේ ජීවිතේදී ඒ කුසලයේ නිසා තමයි මේ ජීවිතේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසායි කියන්නේ දැන් මේ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිසංගත සත්වයින්ටත් සාස්තුන් වහන්සේ කෙනෙක් වෙනසේ පැහැදිලිවද දැන් ඒ සත්වයෙක්ව හිටපු ආත්ම භාවයේදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බැරි වුණාට ඒ ජීවිතයේ කරපු කුසලයේ ශක්තිය නිසා තමයි මේ ආත්ම භාවයේ ප්‍රහේතුක ප්‍රතිසන්දියක් ලැබුණේ. ඒ ප්‍රතිසන්දිය නිසා තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වුණේ. එහෙනම් පැහැදිලිය අර ත්‍රිසංගත ආත්ම භාවයේදී ලැබුණු උපනිශ්‍රේ සම්පත්තිය මේ ජීවිතයට බලපෑවා කියලා. හරි. අනුශාසනී ප්‍රදානී ප්‍රදාන ඔව් මේ කතාව නෙවෙයි අර උඩ කියපු මහා නිදේශ පාළි අයිතිය 28. ඒක එතනදී තමයි අර විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සාස්ත්‍රු ගුණය ගැන විස්තර කරන තැන. හරි, ඊළඟට බුද්ධ ගුණය ගැන විස්තරයක් තියෙන්නේ කවුද? මෙතන ඉතරහට ඉන්න කියන්නේ
යම්පන හිංසියක් මුලියන් නාම සත්පබ්බත් බුද්ධස්සා ඉලක්කන්ති නාමයේ බුද්ධි යම්පන හිංසියක් මුලියන් නාම දැතිතු යම් කිසි යම්පන යම්පන හිංසියක් මුලියන් දැතිතු යම් කිසි
පටිසම්භිදා ණය ක්‍රමය හෝ විස්තරකට විදිය.
පටිසම්භිදා ණය ක්‍රමය හෝ විස්තරකට විදිය.
ඒ ටික අපි කියලා ඉන්නේ. දැන් භගවා ගුණයට කලින් බුද්ධ ගුණය ඒකෙන් අවසන් කරනවා. බොහෝම කෙටියෙන් හදයි මෙතන කියන්නේ. එතකොට බුද්ධ කියන වචනය විස්තර කරන්න මෙතන පැහැදිලි කරන්නේ යම් කිංචි නෙයං නාම අස්ති යම් කිසි දතයුතු දෙයක් මේ ලෝකයේ තියෙනවද? සස්ස සබ්බස්ස බුද්ධත්තා ඒ සියල්ල අවබෝධ කර දෙමින් විමොක්ඛාන්තික ඥාන වශයෙන් බුද්ධෝ විමොක්ඛාන්තික ඥාන වශයෙන් බුද්ධ නම් වන සීක කියන එකයි තේරුම. මොකද්ද මෙතන විමොක්ඛාන්තික ඥාන වශයෙන් කියලා කියන්නේ? ඒක විස්තර කරනවා තව එත්ත සබ්බසෝ පටිපක්ඛේහි විමුච්ඡති ඉති විමොක්ඛෝ අග්ගමග්ගෝ අරහත් මාර්ග ඥානෙයි විමොක්ඛ කියලා කියන්නේ. තස්ස අන්තෝ අග්ගඵලං ඒකේ කෙලවර තමයි අග්‍රඵලය අර්ථත් ඵලය. තස්මින් ලද්දේ ලද්දබ්බතෝ තත්ත භවං විමොක්ඛාන්තිකං. එතකොට ඒ අර්ථත් ඵලය ලැබීම කෙලවරදී ලැබිය යුතු බැවින් ඒකට කියනවා විමොක්ඛාන්තිකං කියලා. එතකොට ඥානං කියලා කියන පදයෙන් සබ්බඤ්ඤත ඥානීන සබ්බින් සබ්බංපි බුද්ධ ඥානං. එතනින් සර්වඥතා ඥානය සහිත සියලුම බුද්ධ ඥානය මෙතනින් අදහස් කෙරෙනවා. එතකොට මේ බුද්ධෝව කියලා කෙටියම මෙතන කියද්දී විමොක්ඛාන්තික ඥාන වතේන කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අර්හත් ඵලය ලැබීමත් සමගම ඒ සර්වඥතා ඥානය ලැබීමත් සමගම ඒ ලැබීම් වශයෙන් භාග්‍යතුන් වහන්සේට ලැබුණු ಗುಣනාමය තමයි බුද්ධෝ කියලා කියන්නේ. තව ටිකක් විස්තර කරනවා යම් කයකින් චතුරාර්ය සත්‍ය ධර්ම තමන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි අඤ්ඤේ සත්‍යේ බෝධේති අඤ්ඤ සත්‍යයන්ට අවබෝධ කෙරෙව්වා. ඒ නිසා මේ ආදී කාරණයන් ගිනුත් භාග්‍යතුන් වහන්සේ බුද්ධ නම් වනසේක කියන එකයි මෙතනින් කියවෙන්නේ. ඉතින් මේ කාරණාව විස්තර කරන්න ඉතින් මේ ටික විතරක් කිව්වට මදි. මෙන්න මේ විදිහට ඉස්සරහට බුද්ධිතා සච්චානීති බුද්ධෝ බෝධේසා පුජායාති බුද්ධෝ මේ ආදී වශයෙන් කැමිනි ඒ සියලුම නිර්දේශ නායකමය පටිසම්භිදා නායකමයක් ඉතින් විස්තර කරන්නම ඕන මේක ගැන ඉතින් කියනවා. ඒ වුණාට ඉතින් ඒ සියල්ලම ඉතින් මෙතනදී කියන්න විරාව මදි නිසා ඒ තැන් වලින් බලා ගන්න වගේ කියන එක තමයි මෙතනින් ගන්නත් කියලා නවත්තනවා. ඉතින් මෙත ඒ කාරණා ඔක්කොමත් ඉතින් මෙතන බුද්ධ ගුණේ කියනවා නම් ඒ විස්තර ඔක්කොමත් මෙතනදී කියන්න ඕන කියන එකයි අර්ථය. ඉතින් ඒ තියෙන තැනත් එතනත් සටහනක් දාලා තියාගන්න මහා නිද්දේශ පාළියේ 646 පිටුව. යකින් දීලා තියෙනවානේ උද්ෘතේ ගත්ත තැන නේද? සාරිපුත්ත සුත්ත නිද්දේශ කියලා. අදෝලි කිව්වද? සී කියලා දාලා තියෙනවා. එතනින් මේ ඉස්සරහින් ලියාගත්තා නම් හරි මහා නිද්දේශ 646. මා නිත් හරි යස්කේ තියෙන දාගන්න නේද? මහා නිත් 646 බුද්ධ ජයන්ති පොතේ. ඉතින් මේක බොහොම තව විස්තර කරලා ලොකු සාමිනහන්සේගේ බුදුමන භාවනා පොතේදී හිමත් මේ කාරණා ටික විස්තර කරලා ලොකු සාමිනහන්සේ පෙන්නලා තියෙනවා. එතන මේ මහා නිද්දේශ පාළියේ තියෙන මෙන්න මේ විදිහට සබ්බඤ්ඤතාය බුද්ධෝ සබ්බ දස්සාවිතාය බුද්ධෝ අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ විතවිතාය බුද්ධෝ කීනාසව සංඛාතේන බුද්ධෝ නිරුකලේප සංඛාතේන බුද්ධෝ ඒකාන්ත වීතරාගෝති බුද්ධෝ ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ ඔය විදිහට දීර්ඝ විස්තරයක්. ඉතින් ඒ ටික අද එතනදී මට කියවලා බලන්න ලොකු විස්තරයක් තියෙනවා. මෙන්න මේ මේ හේතු නිසා භාග්‍යතුන් වහන්සේට බුද්ධ කියලා හඳුන්වනවා. ඉතින් ඒ ටික අපිට දැන් සීකාචාර්යයන් වහන්සේලා එහෙමනම් ඒවත් පදෙන් පදේ ඉක්මනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ ටික අපි මෙතනදී කියන්න ගියොත් ටිකක් වෙලා යන නිසා අපි ඒ ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව මොනවා හෝ දැනගන්න තියෙනම් එතනදී අහමු බලන්න. ඒ ගැන සඳහනක් නම් හරියටම නැහැ. බොහෝ විට එවිදාම කියලා තමයි කියන්නේ. ඒ ඉපදුණු ගමම්මනේ අර බැලුවයි කියන්නේ. ඒ දෙවිවරුන්ගේ ස්වභාවයක් කියනවා. එහේ ඉපදුණු ගමම්ම බලනවා. ඒ අය ස්වභාව ධර්මයක් කියනවා. ඒ අය කොහින්දන්ද ඉපදුනේ අපි කියලා විස්තර බලනවා. ඒ බලද්දි තමයි දැක්කේ. එවිලෙම ඇති වුණ ප්‍රසාදයට එවිලෙම ආවා කියන වගේ පැත්ත තමයි පේන්නේ. ඒ නිසා ඒ දේශනාව කරන අතරෙදිම කියලා අපිට කියන්න බෑ. එදා දවසේ සමහර විට භාග්‍යතුන් වහන්සේ ඒ පස්සෙ වෙලාවකට යන දේශනා කරන අවස්ථාවක හරි එදා දවසේදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම සංඝනක් නම් කරගන්න. ඒ කියන්නේ ඊට පස්සේ දින සිතංකත්වය එක ගැන තුකින් කියනවා. ඉතින් ඒ සිතංකත්වාසි තථා පරිත්‍තරේනති පුඤ්ඤානුභාවේන එවං අතිවිය උලාරා ලෝකීය ලෝකුත්තර සම්පත්තියෝ ලබ්භන්තිති පීති සෝමනස්ස ජාතෝ භියෝ සෝමත්තාය තම්පදීසං ඕභාසෙන්තෝ සිතංකත්වා කියලා විදිහට කෙටියෙන් කියනවා. ඒ හිනා උනේ ඇයි කියන හේතුවක් තියෙනවා. ඉතින් මේ තරම් පොඩි කුසලයක් කරලා මේ තරම් උසස් සම්පත්තියක් ලබන්න තරම් භාග්‍යතුන් වහන්සේගේ ගුණ සම්පත්තිය මහත්මේ කියලා තින් බොහොම ප්‍රීති සෝමනස්සය ඇති කරගෙනයි ඒ එතුමාට හිනාවක් ඇති උනේ කියලා. ඒ කියන්නේ අපි වගේ අර සාමාන්‍ය මිනිස්සු හිනා වෙනවා වගේ හක් ගාලා හයියෙන් හිනා වෙලා නෙවෙයි. මෙතන සිතං කියද්දි කියන්නේ අර හිනා වර්ග 6ක් ගැන කියනවා. සිත, හසිත ආදී සිනහ 6ක්. ඒකෙන් ඒ සිතං කියලා කියන්නේ බොහොම තොල් විතරක් යන්තම් වෙනසක් වෙන විදිහ. ඒ වගේ පොඩි සිනහාවක්. ඒ විදිහට සතුටට ඇති වුණු හිනාවක්. බොහොම සෝමනස්ස හිත පහළ වුණා කියන එකයි කියන්නේ. නැ මෙතන නම් කියන්නේ ඉතින් තමන් ඒ සෝතාපන්න ඵලයට පත් වුණයින් පස්සේනේ. සෝතාපන්න ඵලයට පත් වුණයින් පස්සේ තමන්ට දැන් මේකට හේතු වුණේ භාග්‍යතුන් වහන්සේගේ අර ධර්මදේශනාව ඇහිමේ කුසල ධර්මයේනේ. ඒ වගේ කුඩා කුසලයකින් මේ සෝතාපන්න ඵලයේ තරම් උසස් කුසලයක් උසස් ප්‍රතිඵලයක් ලබන්න අර කුඩා කුසලයේ හේතු වුණා කියන මෙන්න මේ සතුට නිසයි ඊනාමුණේ කියලා කියනවා. ඔව් ඒ වෙලෙම ආවනම් ඉතින් එයක් තියෙනවා ඒ වෙලෙම. ඒ විදිහයි තියෙන්නේ. පෙර ජාතිවලදී තුරු කරපු විපස්සනා භාවනාදී තියෙනවා. හරියද නේද? එතකොට මේ බුදුගුණ විස්තරයේ ඉතිරි කොටස නිදේශ පාළියේදී කියවෙන විදිහට මේ පිටුවන්කෙත් අපි දැන් කියවනේ. මේ ටික අපි කියවගමු. ඒත් එක්කම තව වැඩි විස්තර තේරුකාණායක ප්‍රාණාන්තගේ සූවිසි මහගුණය පොතේ නාවියන ලොකුසානාන්තගේ බුදුගුණ භාවනාව පොතේම බලාගන්න. මේ තැන්වල ඉතින් අපි ඒ කාලේ ඇත්තට මේ ඇති වුණ මේ හරි ප්‍රසාදෙට ලොකුසානාන්තගේ පොත එහෙමනම් පාඩම් කළා. ඒ තරම් ඉතින් බොහොම වටින කරුණු ටිකක් තියෙනවා මේ බුදුගුණ භාවනාව පොතේ. ඒකත් ඉතින් පරිශීලනය කරා. හොඳයි. ඊළඟ
භගවාගේ වචන මුත්තම භගවාගේ වචන උත්තමයි.
ගංගාව වික්‍රෝස සෝ ගංගාව වික්‍රෝ
ඉතේ මහත් වූ ගෞරවයෙන් යුක්ත වූ
මහත් වූ ගෞරවයෙන් යුක්ත වූ සෝ විභාගතුන් මහත්තු
තේන ඒ කාරණේන්
බදවා මුචිති තේනම් කොරාන කොරාන බදවා යයි
කියනු ලැබේ යනුවේ පුරාණ ආචාර්යයන් වහන්සේලා
පුරාණ ආචාර්ය මහන්සලා දින චතුත්ථයන් නාම ආවත්තං නිසිතං මෙනිසිතං අදිවත් අදිවිත සමස්කන්නාති නාම නම්
නාමය වනාහි
නාමය වනාහි ආවත්තං ආවත්තේ ආවත්තික නිසිත මෙනිසිත අදිවිත සමස්කන්නැයි චතුත්ථයන්
කිව්වේ
චතුත්ථයන්ගේ අදිත්‍ය සම්පන්නා නාම අදිත්‍ය සම්පන්නා නාමයන් ලෝකීය වෝහාරයෙන් ලෝකීය විභාර විභාරයෙන් ආකාරයට යදිච්ඡකන්ති විපර මොති
යදිච්ඡකයයි කියනු ලැබේ
යදිච්ඡකයයි කියනු ලැබේ හත් එනි වත්‍රෝ ධම්මෝ පරිවද්දෝ දේවමාදී ආවත්තං වතිලතිකා ධම්මෝ ගොන්නාප පරිවද්දෝ ලොකුබණ කිති යයි දේවමාදී ආවත්තං ඒ ආදී ආවත්තික නම්
ආවත්තික නාමයෝය
දන්දි සත්‍ති කිති කල්ලි ඒවමාදී නිමිතං දන්දි සත්‍ති දන්දක් අපින් දැක්කලා මොලිය ගති දැක්කලා
ඔව් ඒවා අපි පරිවර්තනය කරන්න ඕනෙත් නේ
කල්ලි
ඉති ඒවමාදී
ඒවමාදී
යන මේ ආදී නාමයෝ
යන මේ ආදී නාමයෝ නිමිතං නිමිත
නාම නම් වෙත්
තේජෝ සලජිනෝති ඒවමාදි නිරුද්ධං තේජෝ තේජ සලජින කිති ඒවමාදි යන නීනාදි වචන මේනිත නම් දෙවි කිතිවදකෝ ධනවදකෝ ඒවමාදි වචනං අත්ථ අනපෙති වා පවත්තං අදිච්ච සම්පන්නං සිල්වදක ධනවදක කිති යයි ධනං ඒවමාදී වචන මෙආදී වචන
ඒවමාදී යනාදී වූ
ඒවමාදී යනාදී වූ
වචනත්තං අනපෙක්කිත්වා
වචනත්තං අනපෙක්කිත්වා
වචන අර්ථය අපේක්ෂා නොකොට
වචන අර්ථය අපේක්ෂා නොකොට
පවත්තං පැවති නාමය
පැවති නාමය අදිච්ච සම්පන්න අදිච්ච සම්පන්න නාමයේ ඉදම්මං බදවාති නාමං වරුණිතං මෙහි ඉදං පන මෙහි වරාණි
ඉදං පන
ඔව්
ඒක කියන්නේ ඉදං පන භගවාති නාම
ඉදං පන භගවාති නාම
මේ භගවා යන නාමය
මේ භගවා යන නාමය නේතිකං නේතිකං නාමයි න මහාමායාය න දුර්යෝධන මහරජේ න අතිත්‍යා නාති මහත්ය විතං මහාමායාය මහාමායා දේවි මහත්මේ
විතින් හෝ
විතින් හෝ සුද්ධෝදන මහා පරිමාහි හෝ අසුදහසක් වූ අතිවිද්‍යා නාති මහත්මේ අසුදහසක් වූ ඥාති විතින් හෝ
න කතම් නොකරන ලද නාමී
න සත්ත සම්පිසිතාදී දේවතා විදේශේ කතම්
සක් දෙව් රජතුමා
සංස්කෘත දෙව් රජතුමා ආදී යම් දේවතා විශේෂයන් විසින් කරන ලද නමක් නොවේ මුත්තං සේකං ධම්ම සේනාපතිනා බදවත් නේතං නාමං මතරාගත
ඒ ටික අපි මුල ටික කියලා නමු ච ඉතේම ඒතං මේ කාරණය ධම්ම සේනාපතිනා ධර්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේ
ඉති
යයි වුත්තං වදාරණ ලද්දේය. ඉවරයිද? හරි. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ කියලා අපි මතක් කරනවානි. භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ කියලා අපි කියනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ කියන වචනේ තේරුම ගැනයි දැන් කතා කරන්න යන්නේ, පටන් ගන්න යන්නේ. තාම විස්තර ඔක්කොම කියුවේ නැහැ. එතකොට මේ භගවා කියන වචනය භාග්‍යවතුන් වහන්සේගේ තිබුණු සීලාදී ගුණයන්ගේ විශිෂ්ට බව, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වය නිසා භාග්‍යවතුන් වහන්සේට ගරු කිරීම සඳහා අපි පාවිච්චි කරන වචනයක් තමයි භගවා කියලා කියන්නේ. ඒකයි කිව්වේ අත්ථ ගුණ විපිට්ඨ සත්තුත්තම ගරුගාරව අධිවචනං කියලා. ඒකට මේ පදයත් තව විස්තර කරනවා. සබ්බේහි සීලාදි ගුණේහි විපිට්ඨත්ව. ඒකට සියලු සීලාදී ගුණයෙන් විශිෂ්ට තත්වයට පත් වුණා වූ සතෝ ඒව ඒ හේතුවෙන්ම සබ්බ සත්තේහි උත්තමස්ස. සියලු සත්වයින් අතර උත්තම වූ ගරුණෝ ලෝක සත්වයින්ට ගුරුවරේකුණ ඒ භාග්‍යතුන් වහන්සේට ගාරව වශයෙන් උච්චමාන වචන. ගරු කිරීම වශයෙන් කියන වචනයක් තමයි භගවා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ තුන් ලෝක ධාතුවේ පහළ වූ සීලාදී ගුණයෙන් වෙන කිසිම කෙනෙකුට සම නොවන අසම වූ සීලාදී විශිෂ්ට ගුණයන්ගෙන් යුක්ත සියලු සත්වයින්ට අග්‍ර වන ඒ ගරු බුහුමන් ලබන්න සුදුසුකම නිසා භාග්‍යවතුන් වහන්සේට ලැබුණු වචනය නමක් කියන එකයි තේරුම. ඒ නිසා තමයි පුරාණ ඇදුරුපාණන් වහන්සේලා ඉතින් පෝරාණා කියන මේ වචනය ගැන විස්තර කරන්නේ සංගායක මහරහතන් වහන්සේලා කියන එක. මෙතන පෝරාණා කියද්දි මේ පෝරාණා කියලා උද්ගෘත අට කතාවෙ පින්නන තැන්ගෙන ටීකාචාර්ය මහන්සලා කියන්නේ. එතකොට සංගීතිකාරක මහරහතන් වහන්සේලා. එතකොට සංගායනාවන්ට සම්බන්ධ වුණ මහරහතන් වහන්සේලා. එතකොට මෙන්න මේ විදිහට මේ ಗುಣ පාට පින්නලා තිබුණා කියන එක ගැන කියන්නේ. එතකොට ඒක විස්තර කරනවා භගවාති වචනං තෙක්ඛං. භගවා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වාචක වචනයක්. ශ්‍රේෂ්ඨ බව පින්නන වචනයක්. භගවාති වචනං උත්තමං. භගවා කියලා කියන්නේ උතුම් බව ප්‍රකාශ කරන වචනයක්. ගරුගාරව යුක්තෝසෝ ඒ ගරුභූතේන මහන්තේන ගාරවේන යුක්තෝ කියලා එක පදේ විස්තර කරන්නේ මහත් වූ ගෞරවයෙන් යුක්ත ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ කියපු කාරණාවන් නිසා භගවා උච්චති. භගවා යයි කියනු ලැබේ කියන එකයි තේරුම. එතකොට මෙන්න මේ ගාථාවෙන් එතකොට පැහැදිලි කරනවා භගවා කියන වචනේ තේරුම. ඊට තව එතකොට විස්තරයක් කරනවා. මේ නම් කියනවා හතර වැදෑරුම්. නම් වර්ග හතරයි. ආවත්තික නාම, ලිංගික, නේමිත්තික, අදිච්ච සමුප්පන්න කියලා. එතකොට ආව ඒකේ ඒකයි මේ අදිච්ච සමුප්පන්න කියන නමට තවත් ලෞකික ව්‍යවහාරයෙන් යදිච්ඡකම් කියලත් නමක් තියෙනවා. යදිච්ඡකම් කියන්නේ තමන්ගේ කැමැත්ත පරිදි තියපු නමක් කියන එකයි. ඔන්න ඊට පස්සේ එක එකට උදාහරණ පෙන්නනවා. ඒ ආවත්තික නාම කියන එකට වච්චෝ, ධම්මෝ, බලිවද්දෝ කියලා මේ විදිහට තිබුණු නම් වලට කියනවා ආවත්තික නාම. ආවත්තික කියන එකේ තේරුම යම් සත්වේකුගේ හෝ ගහක හෝ මොකක් හරි දෙයක අවස්ථාවන් අනුව දීපු නමක්. එකම දේ, එකම පුද්ගල సంతානය, එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය සංත පරම්පරාව කියන්නේ. හැබැයි මේ අවස්ථාවන් වේකේ විවිධ නම් වෙනවා. දැන් අපි ඒකට උදාහරණ තමයි මේකේ වච්චෝ කියන්නේ කුඩා වතු පෙටියට කියන නම. ඒකට වතු පෙටියා අවස්ථාවේදී වතු පෙටිය කියලා අපි කියනවා. කුඩා කාලේදී මේ කුඩා අවස්ථාවේදී වතු පෙටිය. ලොකු වුණාම ටිකක් ලොකු වුණාම කොහොමද කියන්නේ? වතු නාම්බ කියන්නේ. නාම්බ කියලා කියන්නේ ඒ වගේ තමයි මෙතන ධම්මෝ ධම්මෝ කියන්නේ පාලි වචනේ තේරුම නාම්බ. කියන්නේ ටිකක් මෝරපු වක් මෝරපු සතා කියන එකයි. ඒකට බලිවද්දෝ කියන්නේ ගොඩක් ලොකු වුණ කියන්නේ හොඳටම මෝරපු නේද? හරකෙකුට කියන නම. ඒ කියන නම් ඔක්කොම කියන්න ඕනේ නැහැ නේද? ඒකට ඒ අවස්ථාවනුව තමයි මේ එකම සතා දෙන්නේ. එකම සතාට අවස්ථා තුනේදී නම් තුනක් කිව්වා. දැන් අපි නිකන් හිතන්නකෝ අපි කොස් ගෙඩිය පොඩි කාලේ මේකට විවිධ නම් කියනවා නේ. පොඩි කාලේදී මුලින්ම පණාමල කියනවා. මේ මුල්ම කුඩා කාලේ ඊට පස්සේ පොළොස් ගැටය. ඊට පස්සේ කොස් ගෙඩිය. ඊට පස්සේ ඔක ඉදුණාම අපි කියනවා වරකහලින් හරි වැලහරි කියලා නම් වරක ගෙඩිය වැල ගෙඩිය අපි කොස් ගෙඩිය කියලා භාවිතා කරන්නේ ඒක පොත බුරුත්. ඒ වගේ අර එකම දේට අවස්ථාවන් මේකේ විවිධ අවස්ථාන් අපි නම් දෙනවා. අන්න ඒවට කියනවා මේ අවස්ථාව අනුව දුන්න නමක් නම් ඒකට ආවස්තික නාමයක්. එතකොට ලිංගික නාමයක් කියලා කියන්නේ ඒක විස්තර කරන්නේ දණ්ණී චත්ති තිකේ කරීති ඒවමාදි ලිංගිකං කියලා. ඒක තව ටිකක් පැහැදිලි කරනවා ටීකාචාර්යන් වහන්සේලා බාහිරං දණ්ඩාදි ලිංගං කියලා. එතකොට මේ බාහිරව පේන්න තියෙන දෙයක් මුල් කරගෙන අපි නමක් දෙනවා නම් ඒකට අපි කියනවා ලිංගික ලිංගික නාමයක්. එතකොට ලිංග කියලා මෙතනින් කියන්නේ හඳුනා ගැනීම සඳහා තියෙන යම් කිසි සලකුණකට කියන නමක්. එතකොට පිටින් අපි හඳුනා ගන්නවනේ යම් කිසි දෙයක් ඔන්න කුඩයක් අතින් අරන් ඉන්නවා නම් කෙනෙක් ඒක නාලා අපි කියනවා චප්පී කියලා. ඉතින් කුඩයක් අතින් අරන් ඉන්න මනුස්සයා කියන්නේ අර කුඩේ තිබුණ නැත්නම් අපි චප්පී කියන්නේ නැහැ. එහෙනම් මේක ඒ දීපු නමක් නෙවෙයි අර ඒ මනුස්සයාගේ නම නෙවෙයි මේ කියන්නේ. ඒක නාව හඳුන්වන නාමය. සමාරිත වෙන නමක් තියෙනවා ඒ කිනාට. ඒ කිනාට ඒ අවස්ථාවේ අපි හඳුනනවා චප්පී කියලා. ඔන්න කෙනෙක් නටනවා නම් ඒ නටන වෙලාවදී අපි කියනවා නැට්ටුවා කියලා. ඊයේ කෙනා නටන්නේ නැතුව ඒ ඇඳුම අයින් කරලා හිටියොත් අපි අඳුරන්නේ නැති කෙනෙක්ට අපි දන්නේ නැහැ මේ නැටුම් කාර්යය කියලා. අන්න අර අපි එතකොට අඳුනගන්නේ අර පිට තියෙන ඒ කිනාගේ බාහිර කෙනුම. අන්න ඒ විදිහට ලිංගික නාමයක් කියලා කියන්නේ බාහිර කෙනුම නිසා දුන්නු නාමයක් කියනවා. නේමිත්තිකං කියලා කියන්නේ මෙතන නේමිත්ත කියන වචනේ පැහැදිලි කරනවා අබ්බන්තරං තේවිජ්ජාදී මේ නිමිත්තං කියලා. එතකොට අභ්‍යන්තර ගුණයකට කියන නමක් තමයි නිමිත්ත කියලා කියන්නේ. එතකොට ආධ්‍යාත්මික ත්‍රිවිද්‍යාදී ගුණ එහෙම නැත්නම් සර්වඥතා ඥානයාදී යම් කිසි ගුණයක් තියෙනවා නම් ඒ කෙනාට අපි නමක් දෙනවා ඒ ගුණය මුල් කරගෙන. අන්න ඒක එතකොට නේමිත්තික නාමයක්. අපි කෙනෙකුට කියනවා සිල්වතේ කියලා. ඒ කෙනා සිල්වතේ. ඒකත් නමක් නේ. සිල්වතා කියන්නේ නමක්. ඒ සිල්වතා කියන බව අපිට පිටර පේනවාද? සිල් රෙද්දෙන් සුදු රෙද්දක් ගඳන් හිටියට සිල්වතේ කියන්නේ නැහැ. අපි සිල්වතා කියන නම දෙන්නේ ඒ ඇඳුමට නෙවෙයි. පැහැදිලි නේද? ඒ සීලයක් රකින්න නිසා තමයි ඒ සීලවන්ත කියන වචනේ හැදෙන හැටි තේරෙනවනේ. වන්තු ප්‍රත්‍යේ නේ. ඒකට ඒ ඇති සීලය ඇති කෙනා තමයි සිල්වතා වෙන්නේ. එහෙම නැතුව පිටියෙන් ඇඳුමෙන් එහෙම නෙවෙයි. ගුණවතා කියලා කියනවා. ඒකට ගුණවත් කෙනෙක් කියනවා. ඒකට ඒක නේමිත්තික නාමයක්. භාග්‍යවතුන් වහන්සේ අපි කියනවා සර්වඥයන් වහන්සේ කියලා. ඉතින් සර්වඥතා ඥානය කියන ගුණය තියෙන නිසායි. අන්න ඒ වගේ යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය නිසා දුන්නු නමකට කියනවා නේමිත්තික නාමයක්. ඒකට සිරිවඩක ධනවඩක මේ ආදී වශයෙන් අර වචනයේ අර්ථය බලන්නේ නැතුව දුන්නු නම් තියෙනවා. සමහර විට පිටින් ඒ දීලා තියෙන නම් ඒ වචනාර්ථයක කොහෙත්ම ගැළපෙන්නේ නැහැ නේද? සමහරට ಗುಣපාල කියනවා. ಗುಣය පාලනය කරන එක. කිසිම ගුණයක් නැහැ සමහර විට ජීවිතේ ගත්තා. අම්මට තාත්තට සලකන්නේ නැහැ නේද? ඒ වුණාට ಗುಣපාල කියලා අපි නම දීලා තියෙනවා. අන්න ඒ වගේ වචනේ අර්ථය බලන්නේ නැතිව දුන්නු නම් වලට කියනවා අදිච්ච සමුප්පන්න නාම. එහෙම නැත්නම් ඒකටම තමයි යදිච්ඡක නාම කියලා කියන්නේ. අර්ථයෙන් සලකා දුන්නොත් තමන්ගේ කැමැත්ත අනුව දීපු නම. ඒතර මේ භාග්‍යතුන් වහන්සේට භගවා කියලා දුන්නු නම මොන හේතුවෙන් දුන්නු නමක්ද? මේ නම් හතර අතරින් මොන නමක්ද? නේමිත්තික නාම. මොකද භාග්‍යතුන් වහන්සේගේ භාග්‍ය ආදී ගුණ විද්‍යමාන නිසා, භාග්‍යතුන් වහන්සේගේ විද්‍යමාන අභ්‍යන්තර ගුණයක් මුල් කරගෙන දුන්නු නමක් නිසා මේක නේමිත්තික නාමයක් කියන එකයි පැහැදිලි කරන්නේ. ඒකයි මේ තවත් කියන්නේ, මේක මෞතුමිය විසින්, පියතුමා විසින්, හක් දෙව් රජතුමා හෝ එහෙම නැත්නම් ඒ වෙනත් ඥාතීන් විසින් හෝ, ඒ කවුරු හරි වෙන දෙවි කෙනෙක් විසින් හෝ දුන්නු නමක් නෙවෙයි. මේක භාග්‍යතුන් වහන්සේ සතු ගුණයන් නිසා ලැබුණු නමක්. ඒකට උදාහරණ පාඨයක් ඒකට ආරම්භ වෙනවා. භගවාති නේතං නාමං මාතරා කතං, මේ විදිහට ඒ විස්තරේ පෙන්නනවා. එitikේ තේරුම භගවා ඉති ඒතං නාමං මාතරා න මාතරා කතං, ඒ විදිහටයි පද ගලපන්නේ. භගවා යන මේ නම මව විසින් කරන ලද්දක් නොවේ. විමොක්ඛාන්තික නේතං බුද්ධානම් භගවන්තා ඒතං බුද්ධානම් භගවන්තා නම් මේ නම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ මා අර්හත් ලය ලැබීමත් සමග ලැබුණු නාමයකි. බෝධියාමෝලේ සහ සබ්බඤ්ඤත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤාති. බෝධිමෝලයේ සර්වඥ සාඥාණය ලැබීමත් සමග සාක්ෂාත් කරපු නාම ප්‍රඥාක්තියක් මෙන්න මේ භගවා කියන නාමය කියන එකයි විස්තර කරන්නේ. ඉතින් කවුද මේ දේශනාව කරන්නේ මෙතන දිගුණට? මේ උපුටා ගැනීමක් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේශනාවක් නිද්දේශ පාළි. හරි. ඉතින් ටිකක් අපි එහෙමනම් කියාගෙන යමු. කවුද?
මේ මිත්‍රක ආදී සම්බන්ධ කියන දෙකද? අපි අර කලින් යන ගත්තු අනුස්තර මුලින් ඉන්න දෙක ගන්න සමානයි.
ඔව්. අදිච්ච සම්උප්පන්න කියන්නේ ඇත්තටම රෝහි නාම. ශබ්ද ශාස්ත්‍ර න්‍යායෙන් හෝ
උපෝදරාදී පක්ෂේප ලක්ෂණය දරිත්වාගෙන යක්මා යම් කිසිම ලෞකික ලෝකතර ලෝකතර වල සුඛ අභිවිපස්සන නිවර්තන සැප විපදවන්නා වූ දානකීලාදී පාරපත්මන් දානකීලාදී පරතාප්ත වූ භාග්‍යං භාග්‍ය අත්ථ මුනුහන්සේට අත්ති ඇත්තේද සත්මා ඉදින් භාග්‍යවාදී වත්තබ්බේ භගවා කෘත්‍යදීන් ආතබ්බං සත්මා ඉදින් භාග්‍යවා ඉති යයි වත්තබ්බේ යෙදින් කල්ලි භගවා කෘත්‍යදීන් ආතබ්බං භගවායයි කියනු ලැබේයි දති පිළි යක්මාමන ලෝභ දෝෂ මෝහ
යක්මාමක
අනිත්‍යනත්ත පෝධුපනා මක්කපාතිස්සා
මේ ටික අපි අර දිගටම කියන යක්මාපන යම් හේකින් වනාහි කියන
යක්මාපන යම් හේකින් යම් හේකින් වනාහි ලෝභ දෝෂ මෝහ විකලිත මනස්කාරය අහිංස අනුත්පත්ත කෝධුපනාම මක්කපාතිස්සා මච්චරිය මායා කාටිය සම්ම කාලම්බ මාන අතිමාන මද ප්‍රමාද සංහා අවිද්‍යා විවිධ විවිධ වූ අකුසල මූල දුක්චරිත සංකේත මල විතම සංඥා විතක්ක පමංච චතුර්විධ වූ විපරිණිත ආත්ම දන්ත රෝග යෝග හදති සංපාදා උපාදාන පංච පතරේම හේතෝපිත නිබන්ධන නීවරණ අභිනන්දන ච තවදේම විවාදසංග සංහාකාය සත්තාන්තය අති මිච්ඡත්ක නව තණ්හා මූලක ගතකල කම්මපත ද්වාපත්ති විද්ධිගත අට්ඨසත අන්හා විචරිතප්පදේද සප්ප දර පරිලාක විවේක සතනස්කාරි සංහා විචරිත ප්‍රදේද සප්ප සියලු දර පරිලාක විවේක සතනස්කාරි විවේකයන් සතකාස්තයෝ සංකේපතෝවා
වාහවද
සංකේපතෝ සංකේප වශයෙන් විවේක සංග අභිසංස්කාර මත්තු දේවකුට පංචමානේ පස්මාරණ අවන්දි විදතු එයින්ද තස්මා භගවන්තා ඒකම් පරිත්‍යානම් භගවත් වත්තප්පේ
භග්ගවත් භග්ගවාති
වත්තවාති වත්තබ්බේ භගවාති උච්චති සම්මා දිනෙන් ඒකිකම් පරිත්‍යානම් මේ කෙලෙස්වලුණු භග්ගවාති
භග්ගත්තා
භග්ගවාති
නෑ භග්ගත්තා
විතරව දෙන්නේ භග්ගවාති වත්තවායයි වත්තබ්බේ කියෙත් කල්හි භගවාති භගවායයි උච්චති කියනු ලැබේ එත්තමෙහි බද්ධරාගෝ බද්ධදෝෂෝ බද්ධමෝහෝ අනාත්තමෝ බද්ධාත්ථ පාපකා ධර්මා භගවා තේන උච්චති ඉති ආහ චෛත්‍යම එත්තමෙහි බද්ධරාගෝ විදනු රාගේ රාගයති බද්ධදෝෂෝ විදනු දේශයති බද්ධමෝහෝ විදනු මෝහයති අනාත්තමෝ ආශ්‍රවයති අස්ත ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පාපකා ධර්මා පාප ධර්මයෝ වර්ණකරණ ලතාවුද තේන එහෙයින් භගවා රුචිති භගවායේ
කියනු
ලැබේ
ඉති
ආහ යැයි වදාළ
හරි එතකොට ඒ ටිකෙන් කියවෙන ටිකත් අපි කතා කරගෙන යමු. හරි. පටන් ගන්න. එතකොට යං ಗುಣ නේමිත්තිකං චේතං නාමං චෛතේම ඒතං නාමං යම් ಗುಣ නේමිත්තිකං. එතකොට මේ නාමය යම් ಗುಣ නේමිත්තික නමක් වෙනවද? එතකොට මොන දැන් පිටීම කිව්වේ මේ භගවා කියන වචනය භාග්‍යතුන් වහන්සේ සතු ගුණයන් නිසා ලැබුණු නමක්. ඉතින් එහෙම කියවට අපිට තේරෙන්නේ නැහැ මොන ගුණ ලැබුණු මොන ගුණ භාග්‍යතුන් වහන්සේ වික තියෙන නිසාද භගවා කියන්නේ. ඒ ටිකක් දැනගන්න එපායි. ඒකයි මේ කියන්නේ මොන මොන ආකාරයේ ගුණ භාග්‍යතුන් වහන්සේ වික තිබුණු නිසාද මේ භගවා කියලා කිව්වේ. අන්න ඒ ටික පැහැදිලි කරන්න මෙන්න මේ ගාථාව පුරාණ ආචාර්යයන් වහන්සේලා මේ ගාථාව භාවිතා කළා දේශනා කළා කියන එකයි කියන්නේ. ඒතර මේක නිද්දේශ පාළියේ කියවෙන ඒ ಗುಣනාමයන් එකතු කරලා සකස් කරපු ගාථාවක්. ඒ එකිනෙකේ තේරුමත් වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතන ඒ තේරුම් ටික නැහැ නේද? දැන් මේ භගී භජී භාගී ඒ කියලා ගාථාව තියෙන හැබැයි ටිකේ තේරුම් ටික පැහැදිලි කරලා නැහැ. ඒ ටික විස්තර ඇතිව ටීකා වල පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ ටික ඒ තැන්වල පැහැදිලිව පස්සේ විස්තර ඇතිව බලාගමු. කෙටියෙන් අපි ඒ තියෙන විදිහටම ඉතින් විස්තර කියන්න වෙලාව මදි නිසා දල වශයෙන් ඒ ටිකේ අපි අර්ථ කියනවා. භගී කියලා කියන්නේ ඉසුරුතා ආදී ඓශ්චර්ය ආදී භග ධර්ම ඇති නිසා භගී කියලා කියනවා. ඊට පස්සේ භජී කියන පදේ තේරුම ශාන්ත සේනාසන ආදී භජනය කරන නිසා භජී කියන වචනේ පාවිච්චි කරනවා. භාගී කියලා කියන්නේ අර්ථ ධර්ම විමුක්ති ආදී ඒ රසයන්ට ලාභී වුණ නිසා. ඉතින් ඒ තැන් පැහැදිලිව නිද්දේශ පාළියේ ඒ විස්තරේ තියෙනවා. අපි ඉස්සරහට ඒ පාඩේ තියෙන තැනත් එක කියන්නම්. ඒකට ඒ සටහන එතනදී බලාගන්න. එතකොට අන්න ඒ ලාභයන් භාග්‍යතුන් වහන්සේට තියෙන නිසා භාගී කියලා වචනයක් තියෙනවා. එතකොට විභත්තවා කියලා කියන්නේ විභගි පටි විභජි ධම්ම රතනන්ති විභත්තවා කියලයි ටීකාවල පැහැදිලි කරන්නේ. එතකොට මේ ධර්මය බෙදා දැක්වූ නිසා ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් දෙවි ඉන්ද්‍රිය වශයෙන් මේ විදිහට බෙද බෙදා දැක්වූ නිසා භාග්‍යතුන් වහන්සේට භගවා කියලා නමක් තියෙනවා. ඊළඟට භග්ගං අකාසීති භගවා. එතකොට කෙලෙත් ධර්ම භග්නය කළ නිසා. එතකොට මේ භග්ගං අකාසී භග්නය කරනවා කියන එකේ තේරුම රාගාදී පාප ධම්මං භග්ගං අකාසීති භගවාති අත්ථෝ කියලා කියන්නේ. එතකොට රාගාදී කෙලෙත් ධර්ම ප්‍රහාණය කරපු නිසා, විනාශ කරපු නිසා, හිඳ බිඳ දැමුණු නිසා එතන භග්නය කරනවා කියන එකේ බිඳලා දානවා කියන එක. එතකොට භග්ග රාගෝති භගවා, භග්ග දෝසෝති භගවා, භග්ග මෝහෝති භගවා, භග්ග කිලේසෝති භගවා. ඒ විදිහට ඒ භගවා ගුණය නිස්සේෂ පාළිය විස්තර කරනවා. එතකොට ඒ කෙලෙත් භග්නය කරපු නිසා. ඒ වගේම ගරෝති භගවා. ඒ වගේම ගරුපි ලෝකේ භගවාති උච්චතිති ආහ ගරෝති කියලා විස්තර කරනවා. මේ ලෝකයේ ගරු බොහොමන් ලබන ගුරු උතුමන් වහන්සේ කෙනෙකුට කියන නමක් තමයි භගවා කියන නම. ඒ වගේම භාග්‍යවා භගවා. ඒකට භාග්‍යවා කියන වචනයේ තේරුම භාග්‍යං අස්ස අත්ථීති භාග්‍යවා කියලයි පදේ අර්ථය. එතකොට එතන පාරමිතා ධර්ම සංඛ්‍යාත භාග්‍ය ධර්මයන් විද්‍යමාන නිසා භාග්‍යවා කියලා භාග්‍යතුන් වහන්සේට ඒ නිසා භගවා කියලා කියනවා. බහුහි ඥායේහි සුභාවිත අත්තනු. ඒ වගේම බොහෝ කාය භාවනා ආදී ක්‍රමයන්ගෙන් භාවිතා කරපු ආත්මයක් ඇති නිසා භාවිත ආත්මයක් ඇති දෙවින් භගවා කියලා කියනවා. ඒ වගේම භවන්ත ගෝ. ඒකේ තේරුම භවානං අන්තං නිබ්බානං ගතෝති භවන්තෝ කියලායි පදේ විස්තර කරන්නේ. භවයන්ගේ අන්තය වූ නිර්වාණය වෙත වැඩම කරපු නිසා, ප්‍රඥා ගතියෙන් ඥාන ගතියෙන් වැඩම කරපු නිසා. දැන් අපි කලිනොත් කියලා තියෙනවා මේ ගමනාර්ථ ධාතු වල අවබෝධාර්ථයක් තියෙනවා කියලා. පැහැදිලිද? අපි බුද්ධං කරණං ගච්ඡාමි කියද්දී දැන් සමහරු ප්‍රශ්න අහනවානේ. දැන් ගච්ඡාමි කියපුවාම එතකොට කොහෙටද යන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නේද? බුදුන් සරණ යනවායි කියපුවාම අපි කොහෙවත් යන්නේ නැහැ නේද? මෙතන කියන්නේ කී අර්ථය එතකොට? බුදුරජාණන් වහන්සේව සරණ වශයෙන් අපි පිළිගන්නවා කියන එකයි, අවබෝධ කරගන්නවා. එතකොට ඒ අවබෝධ කිරීම අර්ථය ගමනාර්ථ ධාතු වල තියෙනවා. ඒක පැහැදිලිව අට කතාවල කියලා තියෙනවා. එතකොට මේ ගමනාර්ථ ධාතු වල අවබෝධාර්ථය තියෙනවා. එතකොට මෙතන භවන්ත දෝ කියද්දී භවාණං අන්තං නිබ්බාණං ගතෝති භවන්ත දෝ. භවයන්ගේ අන්තය වූ නිර්වාණය අවබෝධ කරපු නිසා භාග්‍යවතුන් වහන්සේට භගවා කියලා කියනවා. ඒකයි කිව්වේ භවන්ත ගෝසෝ භගවා इति උච්චති. භවයන්ගේ අන්තය වූ නිර්වාණය සාක්ෂාත් කර බැවින් භගවා යයි කියනු ලැබේ කියන එකයි තේරෙන්නේ. එතකොට මේ විදිහට නිර්දේශ පාළී කියපු ක්‍රමයටත් මේ මේ පදයන්ගේ අර්ථය ඒ ආකාරයෙන් දැනගන්න ඕනේ. කොහෙද නිර්දේශ පාළියේ තියෙන්නේ? එකක් සටහනක් දාලා තියාගන්න. මහා නිර්දේශ පාළියේ 196 පිටුවේ ඉන්නම් 198 පිටුව දක්වා. 196 98 පිටුව. බුද්ධ ජයන්ති පොත්වල. අන්න එතන තමයි අර පාඨය තියෙන්නේ. භගවාති ගාරවාදි වචනමේතං බුද්ධානම් භගවන්තාන අපිච බග්ගරාගෝති භගවා. ඔය විදිහට ඒ දීර්ඝ විස්තරයක්, ලොකු පොඩි විස්තරයක් නෙවෙයි. ඒක ටීකාචාර්යයන් වහන්සේලා නම් මෙතන පොත්වලට අරගෙනම පෙන්නලා තියෙනවා. මේ පාඨය උද්ෘතේ ආරම්භ පෙන්නනවා. ගොඩක් දිගයි. හේරුකාණී නායකයන් වහන්සේත් ওই පාඨයේ පෙන්නලා තමයි කියන්නේ. මේ භගවාගුණයේ සම්බන්ධව මේ පාඨය විස්තර කළත් ලොකු පොතක් ලියන්න වෙනවා. භගවාගුණයේ සම්බන්ධව මේ ටික විතරක් විස්තර කළත් ලොකු පොතක් ලියන්න කරුණ තියෙනවා. නමුත් ඉතින් මේ කියපු ප්‍රමාණය සාමාන්‍යයෙන් කෙනෙකුට මේ බුදු ගුණ දැනගන්න ප්‍රමාණවත් කියලා මේ එතනින් එහා විස්තර කරන්නේ නැතුව නවත්වනවා. හරි, ඊට පස්සේ තවත් ක්‍රමයකට මේ ගුණ ටික විස්තර කරන්න තවත් ගාථාවක් මතක් කරනවා. භාග්‍යවා භග්ගවායුක්තෝ භගේහිච විභත්තවා භත්තවා වන්ත ගමනෝ භවේසු භගවා සතු කියලා. ඒතර ඒ ටිකේ අර්ථය ඊට පස්සේ යටින් පැහැදිලි කරනවා. ඒතර ඒකේ මුලින්ම කියන්නේ ඒකෙදි වන්නාගමෝ වන්න විපරියයෝ යනාදී මේ නිරුක්ති ලක්ෂණය අරගෙන ශබ්ද ශාස්ත්‍ර න්‍යායෙන්, ඒ කියන්නේ ව්‍යාකරණ න්‍යායෙන් හෝ පිසෝදරාදී ප්‍රක්ෂේප න්‍යායෙන්, මේ කියන්නේ පිසෝදරාදී ප්‍රක්ෂේප ණය කියලා මේ කියන්නේ මේක සංස්කෘත ව්‍යාකරණයේදී විස්තර කරපු න්‍යායක්. පිසෝදර කියලා කියන්නේ ඕකේ මට මතක විදිහට පුසිත උදර කියන වචන දෙක එකතු වෙලා පුසිතෝදර කියන එක පිසෝදර කියලා හැදෙනවා. එතනදී ඒ මහප්‍රාණ පුහු අකුර වෙනුවට කියන්න ගන්නවා මේ න්‍යාය ක්‍රමයක. ඒකට ඒ අකුරට වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඒක නිසා තමයි අර කලින් කිව්වේ වන්න ආගම වන්න විපරියයෝ. ඒ මෙතනදී කියන්නේ වර්ණ ආගමයක්, එහෙම නැත්නම් අකුරක් ආගම කරන්නත් පුළුවන් අපි පද හදද්දී. පදයක අර්ථගති පද හදද්දී අකුරක් ආගම කරන්න පුළුවන්. ඒ වගේම වන්න විපරියයෝ, වර්ණයන්ගේ උඩ යට මාරු කිරීමක් කරන්නත් පුළුවන්. ඊට අමතරව ඊට පස්සේ ඒකේ ආදි එතන ඉති ශබ්දයෙන් තවත් වන්න විකාරෝ වන්න ලෝකෝ ධාතු අස්තේන නියෝජනං ඡාති ඉමන් ත්‍රිවිධං ලක්ෂණං සංගන්හාති කියලා කියනවා. ඊට අමතරව වර්ණේක විකාරයක්, ඒ වගේම වර්ණ ලෝපයක් ආදියත් මේකින්ම කියවෙනවා කියන එකයි තේරුම. ඒ කියන්නේ අපි සමහර තැනක පද හදද්දී අකුරු වර්ණ ලෝප සිද්ධ කරනවා. අකුරු ලොක් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම අකුරු වල විකාර එහෙම නැත්නම් තියෙන తত্ত্বය වෙනස් කිරීම සිද්ධ කරනවා. අකුරේ දැන් දුක්ඛත කියන දුක්ඛත කියන එක දුක්කට කියලා අපි අකුර වෙනස් කරනවා. අන්න ඒ වගේ ඒ වර්ණ විපරියාසාදිය වර්ණ විකාරාදිය මේ ව්‍යාකරණ ක්‍රමයට දැනගන්න ඕන කියන එක කියලා මෙන්න මේ ක්‍රමයට අපි මේ භගවා කියන පදේ අර්ථය මේ ව්‍යාකරණ ක්‍රම වලින් හදා ගන්නවා කියන එකයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා මේ න්‍යායන් අරගෙන ලෞකික ලෝකෝත්තර සැප ලබන්න සැප ලබා දෙන්නා වූ දාන සීලාදී පාරප්‍රාප්ත වූ දාන සීලාදීයේ කෙලවරටම කැමිනි. පාරප්‍රාප්ත කියන එකේ තේරුම මොකක්ද? ඔව් පාර කියලා කියන්නේ අන්තය කෙලවර කියන එකයි. පාරම්පත්තෝ කියන වචනේ පාරප්පත්තෝ කියන. එතකොට කෙලවරට පැමිණි දාන සීලාදීයේ යන්න පුළුවන් උපරිම තත්වයට පැමිණියා වූ භාග්‍යයක් මේ භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. එතන භාග්‍යවතුන් වහන්සේට සමාන මේ දාන සීලාදී පාරමිතාවන් පුරපු තව කෙනෙක් ඇත්තේ නැති නිසා අන්න ඒ දාන සීලාදීන් පරතරට කැමිනි උතුමෙක් කියලා අපි කියනවා. අන්න ඒ කියන පාරමිතාවන්ගේ පාරප්‍රාප්ත භාවය නිසා ඒ පාරමිතාවන්ට කියන නමක් තමයි භාග්‍ය කියන වචනේ. ඒකට භාග්‍යං අස්ස අත්ථීති භාග්‍යවා කියන එක භගවා කියන වචනේ හදාගන්න. අර කියපු අකුරු ලොක් කරලා අකුරු වෙනස් කිරීම කරලා භාග්‍යවා කියන එක භගවා කියන වචනේ හදාගන්න. ඒකයි මේ කියන්නේ තස්මා භාග්‍යවාති වත්තබ්බේ භගවාති උච්චේ. භාග්‍යවා කියලා කියන්න ඕන තැන අකුරු වල ඉස්පිලි පාපිලි ඒවා පොඩ්ඩක් අයින් කරලා කෙටි කිරීම ආදී ව්‍යාකරණ ක්‍රමයක සිද්ධ කරලා අපි භගවා කියලා වචනේ හදාගන්න. ඊට පස්සේ තවත් විස්තරයක් තියෙනවා ඒ කෙලෙස් ටිකක් ගැන නේද? එතකොට මෙන්න ඊළඟට විස්තර කරනවා ලෝභ දෝෂ මෝහ විපරීත මනස්කාර මෙන්න මේ විදිහට කෙලෙස් ටිකක්. එතකොට මෙන්න මේ විදිහට මේ කියන කෙලෙස් ධර්ම ලෝභය ද්වේෂය මෝහය විපරීත මනස්කාරය. මොකක්ද විපරීත මනස්කාරය කියලා කියන්නේ? විමල ජීවාශ්මිතය කියමු බලන්න මොකක්ද කියලා. මොකක්ද විපරීත මානසිකාරය කියලා කියන්නේ? අපි දැන් ඒ සංඥා ආදී විපරීත වශයෙන් මානසිකාර කිරීම. එතකොට අහිරික අනුස්සප්ප ඊළඟට ඔන්න දුක වශයෙන් මේ දෙකේ ගොඩවල් දැන් ওই ටික එකේ ගොඩවල් වශයෙන් පෙන්නලා ඊට පස්සේ දෙකේ ගොඩවල් විදියට පෙන්නනවා. අහිරික අනුස්සප්ප කෝද උපනාහ මක්ක පලාස ඔව් ඉස්සාමච්චරිය මායාසාටිය ওই විදියට ඒ කෙලෙස් ටික දෙකේ ගොඩවල් ඒක ඒ දෙකේ ගොඩවල් ටික තණ්හා අවිජ්ජා කියන තැනට යනකම් තියෙනවා. ඉතින් මේ එකිනෙකේ තේරුම් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ටික අපි ඒ ටික ටීකාචාර්යන් වහන්සේලා එකින් එක ලොකු විස්තරයක් කරනවා. ඉතින් ඒ ටික අපි වේරුකාණී ස්වාමීන් වහන්සේගේ කෙලෙස් 1500 පොතේ. එතන ඒ ඔක්කොම ටික තියෙන තැන අපි කියන්නේ බලා ගන්න නිසා. ඒ තැන් වලින් විස්තරය බලා ගන්න. අපහැදිලි එකක් විතරක් තියෙනම් අහන්න. දැන් සාමාන්‍යයෙන් අපිට තේරෙනවානේ මේ වගේ අර්ථ නේද? ඉතින් ඊර්ෂ්‍යාව, මච්චරිය, ඒ වගේ කියපුවාම ඉතින් අපිට සාමාන්‍ය තේරෙනවා. ඊට පස්සේ ඒ දෙකේ ගොඩවල් ඉතින් ත්‍රිවිද අකුසල මූල, ත්‍රිවිද දුච්චර දැන් ඊට පස්සේ අර ත්‍රිවිද අකුසල මූල, දුච්චරිත සංකිලේස ඔය විදිහට වෙන් කරනවානේ. ඒ හැම තැනකදීම ත්‍රිවිධ අකුසල මූල ත්‍රිවිධ දුස්චරිත ඒ විදිහට අපි අර්ථ ගන්න ඕන ඒ එකින් එක. ඒ ටික එතකොට ඒ ඔව් ප්‍රපංච කියන තැනට එනකන් ඒ තුනේ කාණ්ඩය යනවා. ඊට පස්සේ හතරේ ගොඩවල් චතුබ්බිද විපරියේස අන්න එතන ඉඳන් හතරේ ගොඩවල් ආසව ගන්ත ඕග යෝග අගති ඔන්න විදියට පෙන්නනවා. ඊට පස්සේ පහේ ගොඩවල් පංච චේතෝ කියලා පංච විනිබන්ධ පංච නීවරණ පංච අභිනන්දන ඔය විදියට පහේ ගොඩවල් පෙන්නලා ඊට පස්සේ ච විවාද මූල ච තණ්හා කාය සප්ත අනුසය අට මිච්ඡත්ත නව තණ්හා මූලක දස අකුසල කම්මපත ද්වාසට්ටි විත්තිගත ඒ කියන්නේ දෙසටක් මිත්‍යා දෘෂ්ටි දස අකුසල කම්මපත කියන එක හිම දින්දන්නවනේ නේ. ඔව් ඒ ඊට පස්සේ 108 වැදෑරුම් තණ්හා විචරිතයෝ මෙන්න මේ කියපු ප්‍රභේද ඇති 108 වැදෑරුම්. එතකොට මේ කියපු ආකාරයේ කෙලෙක් දහස් ගණනක් ඒ කියන්නේ පීඩාවන් ඇතිකරන දරත ඒ වගේම පරිලාහ ඇතිකරන චිත්ත සංතානයේ දැවීම සැවීම ඇතිකරන මේ විදිහේ කෙලෙක් ධර්ම බොහෝ ප්‍රමාණයක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් ඒකයි කිව්වේ සංකේපතු කෙටියෙන් කියනවා නම් කිලේශ මාර ස්කන්ධ මාර අபிසංකාර මාර මච්චු මාර දේවකුත් මාර කියන පංච මාරේ අභංජි පත්මරුන් බිඳහල තේක කියන එකයි. එතකොට අර කියපු කෙලෙත් සියල්ලම බිඳහැරියා. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා නම් පංච මාරයෝ බිඳහැරියා. බිඳලා දැම්මා. තස්මා එබැවින් ඒතේ සම් පරිත්‍යාණං භග්ගත්තා. මේ කියපු පරිත්‍ය එහෙම නැත්නම් උපද්ද්‍රව බිඳහල බැවින් භග්ගවාති වත්තබ්බේ භග්ගවා කියලා කියන්න ඕන තැන අර කියපු අක්ෂර විකාර අක්ෂර ලෝප අක්ෂර කෙටි කිරීම ආදී ක්‍රමයට භගවා කියලා එක ගයන්නක් අයින් කරලා භග්ගවා කියලා කියන්න ඕන තැන එක ගයන්නක් අයින් කරලා භගවා කියලා කියනවා. මෙන්න මේ කාරණය විස්තර කරන්න පුරාණ ආචාර්යයන් වහන්සේලා ගාථාවක් කිව්වා. අන්න ඒ ගාථාව තමයි ඊට යකින් තියෙන්නේ. භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ අනාසවෝ. ඒක පැහැදිලිනේ. රාග ද්වේෂ මෝහ භග්නය කළ නිසා එහෙම නැත්නම් බිඳහල නිසා අනාසවෝ ආශ්‍රව රහිත නිසා භග්ගා අත්ථ පාපකා ධම්මා. අත්ථ කියන මෙතන චට්ටි පදේ අපි සතියා අර්ථයෙන් ගත්තොත් අපේ පැහැදිලි උන්වහන්සේ විසින් පාපකා ධම්මා භග්ගා ලාමක පාපී ධර්ම භග්නය කළ බැවින් තේන ඉබැවින් භගවා විච්ඡති භගවායයි කියනු ලැබේ. එතන මේ ටිකේ කියපු අකුසල් ධර්ම වල මොනවා හෝ නොතේරෙන දෙයක් තියෙනම් අහමු බලමු. ඒ කියපු වචන වල
සංනාමිතෙට
108යි. ඔව් 108යි.
අත්ත සතර කියලා කියනකොට නිකන්
අනේ නේ අට්ඨච සතංච අට්ඨ සතං. එතකොට අටක්ද 100ද කියලා ඒ විදිහට අපි අර්ථ ගන්න ඕනේ. මෙතනදී ද්වන්ද සමාස වශයෙන් එකතු කිරීම වශයෙන් අර කොහොමද කියන්නේ නේද? අතීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බල. එතන තේරුම අතීතින් දස ඒක අතීතිච දසච ඒකෝච අතීතින් දස ඒකෝක. එතනින් 80 දන 10 දන 1 91යි. ඔය පාලි භාෂාවේ තියෙනවා ගුණිත සංඛ්‍යා ඒ වගේම එකතු කිරීමේ සංඛ්‍යා ඒ වගේම විශේෂයෙන් කියවෙන තවත් ඊට අමතර වෙනම පදවලින් කියවෙන සංඛ්‍යාවම අර්ථ කීපයක සංඛ්‍යා යෙදෙනවා. ඒකට ගුණිත සංඛ්‍යා තමයි සංඛ්‍යා දෙක ගුණ කරලා අර්ථ ගන්න ඕනේ. ඒ වගේම අපි ව්‍යාකරණ පාඩමක කතා කරමු. ඒ සංඛ්‍යා දෙක ළඟ තියෙන සංඛ්‍යා දෙක ಗುಣ කරලා අර්ථ ගන්න ඕන තැන් තියෙනවා. හරි. පංච මනුස්ස සතානි පංච භික්ඛු සතානි කියන තැන්වල පස්වරක් 100 කියනයි. පස්වරක් මිනිස්සු 100 500 මිනිස්සු 500යි. පංච භික්ඛු සතානි. ඒ වගේම කොට කුණපාණි දේසෝලක කියලා අපේ තේන්නේ නේද? වන්දනා පොතේ දෙතිස් කුණප ගැන කියද්දි කුණපාණි ද්වේසෝලක කුණප 16 ඒවා දෙකක් ද්වේසෝලක දාසේව දෙකක් උනපති 32යි. දැන් ඒකට මෙතනදී 108යි. 108 හැදෙන විදියක් කියලා තියෙනවා. ඒ නිසා අපිට 800ද 108ද කියලා සැකයක් එන්නේ නැහැ. ඒකත් ඕනනම් සඳහනක් දාලා තියාගන්න. ඒක ටීකාචාර්යයන් වහන්සේලාදීන් මේ සැකේ විසඳලා තියෙනවා. අට්ඨසත සංහා විචරිතානි අට්ඨුත්තර සත සංහා විචරිතා නීති අත්තු කියලාම කියන්නේ. නැත්තම් පටලා ගනි 800ක් කියලා ගනිද කියලා. කොහෙද මේ 800ක් තියෙන්නේ කියලා හොයයි කියලා වෙන්නේ නැති. ඒකත් කියලා තියෙනවා මේ පටලා ගන්න නැති වෙන්න. හරි. ඒ ටික හැදෙන හැටිත් කියලා තියෙනවා. කොහොමද ඒක ඕන්නම් ඒ සඳහනක් කෙටියෙන් දාගන්නේ රූප තණ්හා ආදී තණ්හාවල් 6ක් තියෙනවනේ රූප තණ්හා සද්ද තණ්හා ආදී වශයෙන් තණ්හාවල් 6යි ඒ 6 කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් ඒ තෘෂ්ණා තුනෙන් ගුණ කළාම 6 වරක් තුන 18යි එතකොට ඒ 18 දර ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියලා මේ දෙක ආධ්‍යාත්මික රූප බාහිර රූප ආදී වශයෙන් ආධ්‍යාත්මික බාහිර කියන දෙකෙන් ගුණ වුණාම 36ක් වෙනවා ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගුණ වෙනවා ඊට පස්සේ තොර 36යි ඒක අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයෙන් ගුණ වුණාම 108ක් වෙනවා පැහැදිලි නේද මුලින්ම 6යි ඊට පස්සේ 3යි 6 වරක් 3 18යි ආධ්‍යාත්මික බාහිර මෙතන ගත්තේ කාම භව විභව වශයෙන් තුනයි මෙතන රූපාදී තණ්හා 6 රූප ශබ්ද රූප තණ්හා ශබ්ද තණ්හා ආදී වශයෙන් 6යි ඊට පස්සේ කාම තණ්හා ආදී තණ්හා තුනේ ගුණ වෙනවා ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් එහෙම ගුණ වෙනවා ඊට පස්සේ කාල වශයෙන් අතීතාදී කාල වශයෙන් තුනෙන් ගුණ වෙනවා. පැහැදිලි? එතකොට 108යි. තුරමෙච්ච විවාද මූල ච තණ්හා කාය ඒව ගැන ගැටලු තියෙනවද? කිව්වේ නැත්නම් ඉතින් ගැටලු තමයි. ඔක්කොම අපි විස්තර කරන්න වෙලාවක් මදි. එච්ච තණ්හා ච විවාද මූල කියන ටික අපිට ඉස්සරහදී පරිවාර කාලීදී අහුවෙනවා. ඒ නිසා අපි එතනින් බලාගන්න. මොකද? මරේ රුකන් කරනවා ඒ ටික විස්තර කරනවා ඒ ටික නේද? ඒක නිසා මේ විස්තර ටික එතනින් බලා ගන්න පුළුවන්. එතනින් කියවගමු. එතකොට මේකේ මක්කපලාසේවල් තිය අපිට පුරුයි නේද? මෙතන මේ මදය කියන කාරණාව සම්බන්ධව ලොකු විස්තරයක් පිටුවකටත් වැඩි විස්තරයක් තියෙනවා. ඉතින් ඒවා හිමිට රේල්කාණ සම්මාසයේ විස්තර කරනවා. මට විදිහට 27 ආකාරයක මද කියන්නේ ජාති මද, ගෝත්‍ර මද විදිහට 27 ආකාරයේ මත විදිහට 27ක් ඒවා ඒ තැන් වලින් බලා ගන්න. තැනක් කිව්වනේ දැන් නේද? ඒ නිසා ගැටලුවක් නෑ. කොටාරත් එතනත් විස්තර තියෙනවා. තව වැඩිදුර විස්තර රේල්කාණ සානන්තක පොතේ තියෙනවා. එතෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි කොටස අපි කියාගෙන යමු නේද? එතකොට මේ ඒ පැහැදිලි එක මෙන්න මේ කියපු කෙලෙස් ධර්ම භාග්‍යතුන් වහන්සේ භග්නය කරපු නිසා, විඳහල නිසා භගවා කියලා හඳුන්වනවා. නව තණ්හා මූලක අට මිච්ඡත්ත නව තණ්හා මූලක කියලා තියෙනවා. කෙලෙස් 1500. ඒකට මෙතන මිච්ඡත්ත කියන එකෙන් කියවෙන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිත්‍යාපත්ත. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප ආදී අට තමයි අට මිච්ඡත්ත කියන්නේ. හරි. හරි නේද? ඉතිරි කොටස කවුද කියන්න තියෙන්නේ? ආ.
මහාවීරනාය සංයෝජන සමත්තම දීපිතා හෝති චේතේන අත්ථ භාවික මහත්තේ චේතේන සතකුණ්‍ය ලක්ෂණ දරස්ස අත්ථ සතකුණ්‍ය ලක්ෂණ දර වූ භාගික මහත්තේගේ භාග්‍ය වර්තකාය භාග්‍යවත් දැරි රූපකාය සම්පatti රූපකාය සම්පatti දීපිතා හෝති දැක්කේ භක්ත දෝතකාය දිනකු දේශ ඇතිබැවින් ධම්මකාය සම්පatti ධර්මකාය සම්පත්තිය ගැත්තුවේදී තථා එසේ ලෝකීය පරිප්‍රධාන ලෞකික සමාන වූවන්ගේ බහුමත භාව බොහොමන් කරක ලබන බවද දැක්වුවේදී ගාඨ පබ්ලිෂ්ටයෙහි ගිහිපැවිද්දන් විසින් අභිගමනීයත එළඹිය යුතු බවද දැක්වුවේදී අභිගතානංච එළඹියා වූ තේසම් ඔවුන්ගේ කායචිත්ත දුක්ඛ පරිණයේ කායචිත්ත පිළිබඳ දුක් දුරු කිරීමේ ප්‍රතිඵල භාව කොහොමදක් බවද දැක්වුවේදී ආමිතදාන ධම්මදානයේදී උපකාරිත මාංශදාන ධර්මදානයේ පිළිපැවිද්දන්ට උපකාර බවද දැක්වුවේදී ලෝකීය ලෝකෝත්තර සුඛීච්ච ලෝකීය ලෝකෝත්තර සුඛීච්ච ලෞකික ලෝකෝත්තර සුඛයන් හා ධර්මවචන සමත්තක යෙදීමේ කොහොමදක් බවද විචිතා හෝති දැක්වුවේදී යත්මාච ලෝකේ ඉස්තරේ ධම්ම යත්තේ කාමපත්තයේ චතු ධම්මේසු භගතද්දේ වත්තති
භගතද්දෝ වත්තති
භගතද්දෝ වත්තති යත්මා චේතේන යත්මා යම්මේ කි ලෝකී ලෝකේහි ඉස්තරිය ඉස්තරු මාර්ග ධම්ම ධර්ම යත යත සිරි හාම ප්‍රයත්න මුජන චතු ධම්මේසු ධර්ම
ධර්මයෙහි
භගතද්ද භක්ෂද්දේ වත්ති වැටේ පරමන් සත්ත සතචිත්තේ ඉස්තරියන් අනිමල අනිමා ලක්ෂණා විකම් වා ලෝකීය සම්පත සබ්බාකාර පරිපූර්ණ සත්ති අස්ස වාසුක වහන්සේගේ සත්චිත්තේ ස්වකීය සිටෙහි පරම විස්තරයන් උතුම්ම උතුම්මත් බව
අපි අර ටික කියලා ඉමු. අනිම ලබිමාදීකම්
අනිම ලබිමාදී අනිමා ලබිමාදී වූ ලෝකීය සම්පතම් ලෝකයා විසින් සම්මත වූ සබ්බාකාර පරිපූර්ණතම අධිපති වූ උත්තමං උත්තරයන් උතුම්ම උතුම්මත් බව සත්චිත්තේ භාසකන සිටෙහි අත්ති ඇත්තේද කතා ලෝකෝත්තර ධම්මෝ තථා ඇත්තේ ලෝකෝත්තර ධම්මෝ ලෝකෝත්තර ධර්මයේද ඇත්තේද ලෝකස්සේ ව්‍යාපක යථා දුච්ච ගුණාධිකෝ අතිවිය පරිශුද්ධෝ යතෝ ලෝකස්සේ ව්‍යාපකෝ තුල්ලව පතලා වූ යථා දුච්ච ගුණාධිකෝ යථා භූත ගුණේ ලැබූ අතිවිය පරිශුද්ධෝ අතිශය පිරිසුදු වූ යතෝ යත්ත ඇත්තේද රූපකාය දස්සන ව්‍යාපට ජන ජනතයින මනප්‍රකාශ මනප්‍රකාශ ජන
ජනන සමත්
සම්මතා සත්වාකාර පරිපූර්ණ සත්වාංග පච්ඡාන්ත නිදී රූපකාය දස්සන රූපකාය දර්ශනේ ව්‍යාපට ජන නිරුක්ත ජනයාගේ නයන මන ප්‍රකාශ ජන සම්මතා ඇටට සිටට ප්‍රසාද එළගීමේ සමර්ථ වූ සත්වාකාර පරිපූර්ණ සීලගති ත්‍රිගුණ වූ සත්වාංග පච්ඡාන්ත නිදී සීල අපකට පිළිබඳ ස්වභාව
ඇත්තේද
ජන්ම හේතේ ඉච්චිතම් පච්චිතම් අත්තිතම් පරිහිතම් මා සත්ත සත්ත සභේව
අභිනිප්පන්නත්ත
ඉච්චිතත්ත නිප්පන් නිප්පන්ති සංජීවෝ කාමෝ හේතේන උන්වහන්සේ විසින් අත්තිතම් පරිහිතම් තමයි හිත වූ අන්නයි හිත වූ ජන් ජන් ජම්නම් විචිතම් පච්චිතම් ජම් ජම් දෙය විචිතම් කැපති වන ලද්දේද පත්තිතම් පත්න ලද්දේද තත්ත තත්ත තත්ේව ඒ ඒ ආහාරයෙන්
තත්ත තත්ත ඒ ඒ දේ
තත්ත තත්ත ඒ ඒ දේ තත්ේව ඒ ආහාරයෙන් අභිනිපන්නත්තා හටගත් බැවින්
සමුර්ධ වූ බැවින්
සමුර්ධ වූ බැවින් ඉච්චි කැමති තේද
ඉච්චි තත්ත්ව නිප්පත්ති සංයතෝ කාම
ඉච්චි තත්ත්ව නිප්පත්ති සංයතෝ කාම කැමති
කැමති වූ අර්ථය නිපදවීම නම් වූ කාම
කැමති වූ අර්ථය නිපදවීම නම් වූ කාමය ඇත්තේද සබ්බලෝක ගරුභාවක් පත්ති හේතු භූතෝ සම්මා වායාම සංඝාතෝ පයත්තෝ චත්ති සබ්බලෝක ගරුභා ගරුභාවක් පත්ති
හේතු භූතෝ
හේතු භූතෝ ස්ථීර ලෝකයාගේ ගුරුවකට පත්තු හේතු භූතෝ හේතු භූතෝ සම්මා වායාම සංඝාතෝ සම්මා වායාම නම් වූ පයත්තෝ ච ප්‍රයත්නේද පත්ති ඇත්තේද තස්මා ඉමේ බකේනි යුක්තතාපි භගවත් සම්පීති ඉදිනාත්මේන භගවාති උච්චති තස්මා ඉමේ ඉමේ බකේනි යුක්තතාපි මේ
භග
ධර්මයන්ගේ යුක්තතාපි උච්ච දෙවි හත්ත භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ
අත්ථ හේ භාග්‍යවතුන් වහන්සේට
භාග්‍යවතුන් වහන්සේට භගා සම්පි ඉති භග ධර්මයන් දෙත්‍යයි විනා අත්ථේන මේ අත්ථේ භගවා ඉති මුච්චති භගවා යයි මුලරි
මෙන්න භාග්‍යවතුන් වහන්සේට භගවා කියන නම කියන තවත් කාරණා ටිකක් පැහැදිලි කරන්න. භාග් මුලින්ම මතක් කරන්නේ භාග්‍යවතාය ච අත් සත පුණ්‍ය ලක්ෂණ ධරත්ත කියලා ඒ කාරණාවෙන්. එතකොට මේ භාග්‍යවා භග්ගවා කියලා ඒ කියන තැන භාග්‍යතුන් වහන්සේගේ ඒ රූපකාය සම්පත්තිය දැක්ුණා වෙනවා. හේතුව තමයි ඒ සත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමන්විත වූ රූපකාය සම්පත්තිය ආදියත් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. මොකද්ද මේ සත පුණ්‍ය ලක්ෂණ කියන එකේ තේරුම? සත පුණ්‍ය ලක්ෂණ කියලා කියනවා නේද? සතකුන් සිය පින් සිරින් තරු දෙතිස් ලක්ෂණින් විසිතරු කියලා කියන්නේ. දැන් සිය පින් සිරින් කියලා කියන්නේ සිය පින් සිරින් සත පුණ්‍ය ලක්ෂණයේ කියන එක. ඒ පදේ විස්තර කරන්නේ මේ සක්වල පුරා ඉන්න ඒ සියලු සත්වයෝ එක එක කුසලයක්, මේ හැම කුසල ධර්මයක්ම සියවාරි කරනවා. ඒකට ඒ විදියට කරපු ඒ කුසල් ධර්ම සියල්ල එකතු කළා. ඊටත් වඩා භාග්‍යතුන් වහන්සේගේ පාරමිතා ශක්තිය වැඩි. එකිනෙක කුසලයක් සියවාරයේ හැම සත්වයකම කළා. ඒ ඊටත් වඩා භාග්‍යතුන් වහන්සේගේ ඒ පාරමිතා ශක්තිය වැඩි නිසා තමයි භාග්‍යතුන් වහන්සේට සත පුණ්‍ය ලක්ෂණ කියන එක. ඒක අන්න ඒ කියන ගුණයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ සමන්විත නිසා සත පුණ්‍ය ලක්ෂණෝ කියලා කියනවා. ඒක දිහා හිතලා බලන්න. ලේති දෙයක්ද බුද්ධත්වයකට කෙනෙක්පත් වෙනවයි කියලා කියන්නේ නේද? ඒක ලෝකයේ ඉන්න සත්වෝ කොයිතරම් කුසල් ධර්ම කරනවා. ඉතින් ඒක එක්කෙනා වෙන වෙනම මේ කුසල් ධර්ම කළා. බෝසත් අවදීයේ ඒ සියල්ලම ඊට වඩා අනන්ත ප්‍රමාණ වාරයක් කරලා තියෙනවා. ඒකයි හේතුව. ඒ නිසා තමයි මේ සත පුණ්‍ය ලක්ෂණ කියන පදේ ගැන දීර්ඝ විස්තරයක් දීකාචාර්යයන් වහන්සේලා කරනවා. ඉතින් ඒ තැන් වල පස්සේ කාලෙක ඒ තැන් හිමීට කියවලා බලා ගන්න නේද? එතකොට ඒ සත පුණ්‍ය ලක්ෂණයන් සහිත වූ භාග්‍යතුන් වහන්සේගේ කියලා ඒ භාග්‍යතුන් වහන්සේට විශේෂණ පදේ තමයි මෙතන සත පුණ්‍ය ලක්ෂණස්ත කියලා කියන්නේ. ඒ හැම එකක්ම ඉතින් නිපදුනේ මෙන්න මේ කියන පාරමිතා ශක්තියින් භාග්‍යතුන් වහන්සේට තිබුණ නිසා. ඒ නිසා මේ විදිහේ මහා පාරමිතා ශක්තියක් තිබුණු භාග්‍යතුන් වහන්සේගේ විශේෂ වූ රූප සම්පත්තිය මෙතනින් අදහස් කළා කියන එකයි කියන්නේ. භග්ග දෝෂතාවයෙන් එතකොට ධර්මකාය සම්පත්තිය දැක්ුණා වෙනවා. එතකොට ධර්මකාය සම්පත්තිය කියන එකෙන් අදහස් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සම්පත්තිය. ඒ විදිහටම මේකෙන් ලෞකික මෙතන පරික්කකානම් කියන වචනේ අපේ පොත්වල තියෙන්නේ. චක්ක සංගායනා පොත්වල තියෙන පරික්කකානම් කියලා. මේ පරික්කකානම් කියන එකේ තේරුම පරීක්ෂකයින්ගේ කියන අර්ථය. පරික්කක කියලා කියන්නේ සමාන තත්ත්වයේ සිටින අයගේ කියන එකයි. සදෘශ වූවන්ගේ. ඒකට භාග්‍යතුන් වහන්සේ තවත් ඒ වගේ හිටපු ශ්‍රේෂ්ඨ කියලා සම්මත තවත් බොහෝ පිරිසකගේ බුහුමන් ලැබපු උතුමන් වහන්සේ කෙනෙක්. එතකොට ලෝකයේ ගරු පුද්ගලයෝ උසස් පුද්ගලයෝ කියලා සම්මත වුණ මහා බ්‍රහ්මයා, සක්දෙව් රජතුමා. මේ වගේම තවත් බොහෝ මනුෂ්‍ය ලෝකයේ ශ්‍රේෂ්ඨ අය, සතරවරන් දෙව් රජවරු. මේ කියන ඒ පිරිසගේ බුහුමන් ලබන්න සුදුසුන බුහුමන් ලැබපු උතුමන් වහන්සේ කෙනෙක් තමයි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කාරණාවත් මේ භගවා ගුණයටම ඇතුළත් වෙනවා. ඝාට්ඨ පබ්බජිතේහි අභිගමනීයතා. එතකොට ගිහි පැවිද්දන් විසින් භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය යුතු බවත් මේ භගවා ගුණය ඇතුළෙම කියවෙනවා. ගිහි පැවිදි නිවන් අපේක්ෂා කරන පිරිස භාග්‍යතුන් වහන්සේ වෙත එළඹෙන්න සුදුසු උතුමන් වහන්සේ කෙනෙක්. ඒ වගේමයි අභිගතානංච තේසං. මේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණු ඒ ගිහි පැවිදි අයගේ කාය චිත්ත දුක්ඛ අපනයනි පටිබල භාවෝ දස්සිතෝ හෝති. මේ භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා ඒ විදිහට තමන් වහන්සේ වෙත පැමිණෙන අයගේ මෙන්න මේ කියන කාය චිත්ත දුක් බැහැර කරන්න. ඒ කාය චිත්ත දුක් දුරු කිරීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේ සතු නිසා ඒ හැකියාව භාග්‍යතුන් වහන්සේට තියෙන නිසාත් භගවා කියලා හඳුන්වනවා. ඒ වගේම ආමිෂ දාන ධර්ම දානයන්ගෙන් උපකාරීතා. ඒ අයට උපකාරවත් බවත් මෙතනින් කියවෙනවා. ඒ වගේම ලෞකික ලෝකෝත්තර කැපයන් හා ඒ අයව යෙදවීමේ සමත් බවත් මෙතනින්ම කියවෙනවා. එතකොට ලෞකික සැප, ලෝකෝත්තර සැප ඒ අයට ලබා දීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඒ නිසානේ අර භාග්‍යතුන් වහන්සේගේ අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව නේද? ඉතින් ඒ උතුමට ලෞකික ඒ දිව්‍ය සම්පත් ආදී විතරක් නෙවෙයි ලෝකෝත්තර මාර්ගඵල සම්පත්තිත් ලබන්න භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණු එකෙන් පුළුවන්කම ලැබුණා. ඒ වගේම තවත් උන්න අර්ථයක් කියනවා යම් හේකින් මේ ලෝකයේ මෙන්න මේ කාරණා හයක් තියෙනවා. ඒ හයට භග ධර්ම කියලා නමක් තියෙනවා. මොනවද ඒ කාරණා හය කියමු බලන්න කවුරු හරි. භග ධර්ම හය කියමු බලන්න. ඔව් කියලා තියෙනවා මෙතන නේද? ඉස්සරිය ධම්ම යස සිරි කාම ප්‍රයතන ඓච්ඡර්ය භාග්‍ය ධර්ම භාග්‍ය යස භාග්‍ය සිරි භාග්‍ය කාම භාග්‍ය ප්‍රයත්න භාග්‍ය කියලා අපි කියන්නේ. එතකොට මෙන්න මේ කියන ඒ ධර්ම හයට භග ධර්ම කියලා කියනවා. අන්න ඒ භග ධර්ම භාග්‍යතුන් වහන්සේ වෙත පැවතුණු නිසා එතකොට ඒ භග ධර්ම වලින් යුක්තයි කියන අර්ථයේ භගා අස්ස සම්පීති. එතකොට භගා අස්ස සම්පීති කියන අර්ථයෙන් භග ධන ඇත්තේය කියන අර්ථයේ වන්තු ප්‍රත්‍ය භග භග ධර්ම ඇත්තේ. එහෙනම් උඩ ප්‍රථම ඒක වචනයේ භගවන්තු ශබ්දය භගවා කියන හැදෙන ගුණවන්තු ශබ්දයෙන් ගුණවා කියන හැදෙනා වගේ. පැහැදිලි නේද? එතකොට අපි ගුණ ඇත්තා කියන අර්ථයෙන් අපි ගුණවන්තු කියලා පදයක් හදෙනවා පාලි භාෂාවේ. ඒ දේ ඇති. සීලය ඇත්තා කියන අර්ථයෙන් සීලවන්තු. එතකොට ඒක ප්‍රථමාවි සීලවා කියන හැදෙනවා. මේ විදිහටම භග ධර්ම ඇති උතුමන් වහන්සේ කියන අර්ථයෙන් භගවන්තු කියලා පදයක් හැදුණා. ඒකේ ප්‍රථමායක වචනේ භගවා කියලා සැකසෙනවා. එතකොට මේ කිනේක භග ධර්ම ගැන විස්තරයක් තමයි ඊළඟට තියෙන්නේ. පළවෙනි භග ධර්මය තමයි ඓච්ඡර්ය භාග්‍ය. ඉසුරුමත් බව කියලා අපි සිංහලෙන් කියනවා. ඒකයි විස්තර කරන්නේ. ඒ අනිමා ලගිමා ආදී ලෝකයේ මනුෂ්‍යෝ අතර උසස් කියලා සම්මත වුණ ධර්ම ටිකක් තියෙනවා. ඒ කාරණා ගැනත් භගවා ගුණය යටතේ රේරුකාණ සන්නාන්සගේ සුවිසි මහ ගුණය පොතේ විස්තර කරලා තියෙනවා. ඒ කාරණා අට මොනවද මේ අනිමා ලගිමා මහිමා ඔය විදිහට ඒ කියන්නේ කියලා ටීකාචාර්ය මහන්තරත් ඒවත් පැහැදිලි කරනවා. දැනගන්න කැමතිද? එතනින් බලාගමු. කෙටියෙන් අපි කියන්නම්. එතකොට අනිමා කියලා කියන්නේ තමන් වහන්සේගේ කය අනුභව කරන කුඩා බවට පත් කිරීමයි. ඉතින් ඕනනම් මේ ඇස්පිහාටුවක සක්මන් කරන්න පුළුවන් මට්ටමට උනත් ඊටත් කුඩා කරගන්න පුළුවන්. මිනිස්සෙයින්ට විශේෂ වෙන මට්ටම මේ මට්ටමනේ. එතකොට ඕනනම් සියලු අටපිරිකර දරව මේ ඇහිපිහාටක සක්මන් කරන්න පුළුවන් මට්ටමට උනත් ඉතින් ශරීරය කුඩා කරගැනීමේ හැකියාවක් ඉතින් ඒ හැකියාවක් ඒ වගේ ඉර්ධිමතුන්ට තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේට ඒ හැකියාව ඉහළින්ම තියෙනවා. නොට ලගිමා කියලා කියන්නේ ආකාශයේ පයින්යාම් ආදී සුදුසු බව ලහු බවේ ශරීරය සැහැල්ලු කරගැනීමේ හැකියාව. මහිමා කියලා කියන්නේ ශරීරය කැමැති ප්‍රමාණයක් මහත් කරගැනීමේ හැකියාව. ඒ වගේම පත්ති කියලා කියන්නේ තමන් කැමති වුණු තැනකට කැමති ආකාරයෙන් පැමිණීමේ හැකියාව. ඕන තැනකට ඕන වේගයකින් ඕන ඉක්මනින් පැමිණීමේ හැකියාව. ඒ වගේම පාකම්මන් කියලා කියන්නේ අදිෂ්ඨාන ආදී වශයෙන් කැමති වුණ දෙයක් නිපද වීමේ හැකියාව. ඉතින් අවශ්‍ය දෙයක් භාග්‍යතුන් වහන්සේට මවලා පෙන්වන්න අදිෂ්ඨාන ඉර්ධි පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊසිතා කියලා කියන්නේ සයන් වසීතා ඉස්තර භාවෝ. තමන්ට කැමති විදිහට ඊශ්වරව මේ ධානාදිය පවත්වන්න පුළුවන්. මේ තාක් කාලයක් මේ ධානය පවතිවා මේ ආදී වශයෙන් ඒ ඊශ්වර භාවය පවත්වන්න පුළුවන්. මේ සිත සම්බන්ධව ඊශ්වර භාවය පවත්වන්න පුළුවන්. ඒ වගේම වසීතා කියලා කියන්නේ ඉර්ධි විෂයෙහි වසී භාවය. ඒ නිසා ඉතින් භාග්‍යතුන් වහන්සේට සමාන වසී භාවයක් වෙන කාටවත් නැහැ. ඒ නිසානේ යමක ප්‍රතිහාරය ආදී පාන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ කියන ඊට පස්සේ යත්ථ කාම වසායිතා කියලා පදයක් විස්තර කරනවා. ඒකෙත් ඉතින් කියන්නේ අහසින් යද්දි හරි වෙන කටයුත්තක් කරද්දි හරි ඒ තමන් කැමති පරිදි මේ අභිඥා ආදී හැතිරීමේ හැකියාව. මෙන්න මේ ආදී විශේෂ ඒ ලෝකයේ ලෞකික අභිඥා අතරින් මේ ශ්‍රේෂ්ඨයි කියලා කියපු යම් තාක් අභිඥා තිබුණද ඒ සියලුම අභිඥාවන්ගේ ඉහළම තත්වයකට පරම තත්වයට භාග්‍යතුන් වහන්සේ පත්තුණු නිසා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ කියපු ඓශ්චර්ය භාග්‍ය කියන භාග්‍ය තියෙනවා. ඒ භාග්‍යතාවයෙන් යුක්ත නිසා භගවා කියලා කියනවා. ඒකයි මෙතන කියන්නේ පරමංච ආස්ස සකචිත්තේ ඉස්සරියන් ආදී වශයෙන් විස්තර කරලා සබ්බාකාර පරිපූර්ණං අත්ති. සර්ව ප්‍රකාරයෙන් පරිපූර්ණව මෙන්න මේ කියපු ಗುಣධර්ම භාග්‍යතුන් වහන්සේට පිටලා තිබෙනවා. ඒ වගේ කිසිම අඩුවක් එහෙම ඇත්තේ නැහැ. සර්වාකාර පරිපූර්ණ. ඒ නිසා තමයි මෙතනදී භගවා කියන්නේ ඒක හේතුව. ඊළඟට විස්තර කරන්නේ සතා ලෝකුත්තර ධම්ම. අන්න ඊළඟට දෙවෙනි භග ධර්මය විදිහට විස්තර කරේ ධම්ම භාග්‍යයනේ. ධම්ම භාග්‍ය කියද්දී උතන ලෝකෝත්තර ධර්ම කියන එක ප්‍රධාන කාරණා. මොනවාද ලෝකෝත්තර ධර්ම කියන්නේ? මාර්ගඵල නිර්වාණ ධර්ම. එතකොට මේ ධර්ම සාක්ෂාත් කරපු නිසා ඊට අමතරව මෙතනදී විස්තර කරනවා විශේෂයෙන් ඒ අතරින් ෂඩ් අසාධාරණ ඥාන. එතකොට මේ ඒ ධර්ම අතරින් අසාධාරණ ඥාන හය ප්‍රධානයි. ඇයි වෙන කිසිම කෙනෙකුට පිළිදාන්නේ නැති මෙන්න මේ ඥාන ධර්ම හයක් භාග්‍යතුන් වහන්සේට පිළිතර තිබුණා. දැන් මාර්ග ඥාන ඵල ඥාන නම් රාතන් වහන්සේලාටත් පිළිතරනවා. නමුත් මේ අසාධාරණ ඥාන සර්වඥන් වහන්සේ කෙනෙකුටම විතරයි පිළිදාන්නේ, වෙන කිසිම කෙනෙකුට පිළිදාන්නේ නැහැ. එවනම් මේ කියපු ඒ අසාධාරණ ඥාන ආදී ධර්ම භාග්‍යයෙන් සමන්විත නිසා භාග්‍යතුන් වහන්සේ දෙවෙනි කාරණාවෙන් දෙවෙනි ධර්ම භාග්‍ය කියන ගුණයෙන් යුක්ත නිසා භගවා කියලා නමක් තියෙනවා. එතකොට ඒක එකක් විතරක් විස්තර කළත් ඒ අසාධාරණ ඥානහය විතරක් විස්තර කළත් පිටු ගානක් සමහර විට යනවා නේද? ඒ නිසා ඉතින් ඒ මොකුත් කියලා නැහැ. දැන් බොහොම කෙටියෙන් තමයි මේ තැන්වල කරුණු කියලා තියෙන්නේ. ඉතින් ඒ දැන් විස්තර වශයෙන් අදාළ තැන් වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යස භාග්‍ය ගැන විස්තර කරන්නේ මේ යස කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි කීර්තිය, අනිත් අර්ථය තමයි පිරිවර සම්පත්තිය. එතකොට මේ පරිවාර සම්පත්තිය සහ කීර්තිය කියන දෙකටම යස කියන වචනය පාවිච්චි කරනවා. එතකොට ඒකයි මෙතන මේ විස්තර කරනවා ලෝකස්ථය ව්‍යාපකෝ. ව්‍යාපක කියන එකේ තේරුම පැතිරී පවතිනවා කියන එකයි. අපි අර කිව්වේ ව්‍යාපික ආධාරය කියන එක ගැන නේද? එතකොට පැතිරී පවතින මේ තුන් ලෝකය පුරාවටම පැතිරී පැවතුනා වූ යථා භුච්ච ಗುಣ අධිගතෝ. යථා භුච්ච කියන එකේ තේරුම යථා භූත කියන අර්ථයමයි. එතකොට තත්වාකාරයෙන් ඇති, ඒ කියන්නේ ඇත්තා වූ ගුණයන්ගේ විද්‍යමාන ගුණයන් නිසා භාග්‍යතුන් වහන්සේට ලැබුණා වූ අතිවිය පරිසුද්ධෝ යසෝ, අතිශයින් පිරිසිදු වූ කීර්ති සම්පත්තියක් භාග්‍යතුන් වහන්සේට ලැබුණා. අන්න එහෙමනම් මේ තුන්වෙනි භග ධර්මය යස කියන තුන්වෙනි භග ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේ යුක්තයි. ඒ නිසාත් භගවා කියලා කියනවා. පැහැදිලි යස භාග්‍ය. එතකොට ඒ පළවෙනි කාරණාව යස කියන එකේ ඒ කාර්යය තමයි දැන් මේ කිව්වේ. අනිත් අර්ථය මෙතන විස්තර කරලා නැහැ. ඒ අර්ථය තමයි පිරිවර සම්පත්තිය. එතකොට භාග්‍යතුන් වහන්සේට තරම් පිරිවර සම්පත්තියක් මේ ලෝකේ කිසිම කෙනෙකුට නැහැ. දැන් හිතලා බලන්න පළවෙනි ධර්ම දේශනාවේදී විතරක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කී දෙනෙක් විතර පහළ වුණාද? ඔව්, බ්‍රහ්මයෝ විතරක් මාර්ගඵල ලැබුපු පිරිස යන කියනවා 18 කෝටියක්. එතකොට හිතලා බලන්න පළවෙනි ධර්ම දේශනාවේදී විතරක් 18 කෝටියක් පිරිස නිවන් අවබෝධ කරගත්තා. එතකොට හිතලා බලන්න තව කොයිතරම් පිරිසක් ඒ වගේ කී ගුණයක් භාග්‍යතුන් වහන්සේව ශාස්ත්‍රඥ වහන්සේ විදිහට පිළිගන්නේ. කොයිතරම් දේව බ්‍රහ්ම පිරිසක් එහෙම පිළිගන්නේ නැද්ද? ඒකට ඉතිරි ධර්ම දේශනාවලද හිතලා බලන්න. ඒකට ඒ වගේ පිරිවර සම්පත්තිය තියෙන කෙනෙක් ආය අහන්න තියා හිතන්නවත් දෙයක් නැහැ. ඒ වගේ කෙනෙක් ලෝකෙ දින ඇත්තෙම නැහැ. ඒ නිසා මේ විදිහේ අසාමාන්‍ය පරිවාර සම්පත්තියක් භාග්‍යතුන් වහන්සේට තිබුණ නිසා ඒ තුන්වෙනි කාරණාවෙන් ඒ යස භාග්‍යයෙන් යුක්ත නිසා භගවා කියලා හඳුනනවා. ඊට පස්සේ ඒ ත්‍රි භාග්‍ය, ත්‍රි කියලා කියන්නේ මෙතනදී විශේෂයෙන් අදහස් කරන්නේ රූපස්ත්‍රිය කියන එකයි. ඒකයි විස්තර කරන්නේ රූපකාය දස්සන ව්‍යාවට. ව්‍යාවට කියන එකේ තේරුම යෙදුණු කියන එකයි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ඒ රූපකාය දැකීමේ යෙදුණා වූ ව්‍යාවෘත වූ ජන නයන මන ප්‍රසාද ජනන සමත්තා ජනතාවගේ ඇත් හිත් සතුටු කරන්න තරම් සමර්ථ වූ සබ්බාකාර පරිපූරා සබ්බංග සච්ඡංග සිරි සර්වාකාරයෙන් පිරිපුන් වූ සියලු අංගපසංගයන්ගෙන් යුක්ත ත්‍රි භාග්‍යයක් භාග්‍යතුන් වහන්සේ සතු වුණා. රූපකාය සම්පත්තියක් භාග්‍යතුන් වහන්සේ සතු වුණා. අන්න මේ කියන හේතුව නිසා හතරවෙනි කාරණාවෙන් මේ ත්‍රි භාග්‍ය කියන හතරවෙනි භව ධර්මයේ යුක්ත වුණ නිසා භාග්‍යතුන් වහන්සේ භගවා කියලා හඳුන්වනවා. ඊට පස්සේ පස්වෙනි භව ධර්මය තමයි කාම භාග්‍ය කියලා කියන්නේ. කාම භාග්‍ය කියන මෙතනකේ මෙතන අර්ථය තමන් කැමති වෙනවා කියන එකයි. තමන් යමක් කැමති වෙනවද ඒ කැමති වෙන දේවල් ලැබීමේ හැකියාවට කියනවා ලැබීමේ භාග්‍යයට කියනවා කාම භාග්‍ය කියලා. ඒකයි මේ මතක් කරන්නේ භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරපු බලාපොරොත්තු වන යම් යම් ආත්ම හිතයක් පරහිතයක් වෙනවාද ඒ හැම දෙයක්ම බලාපොරොත්තු වන ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වුණ නිසා මෙන්න මේ කාම භාග්‍යයෙන් යුක්තයි. මොකක්ද එතකොට ආත්මහිත පරහිත කියලා කියන්නේ? ආත්මහිත කියන්නේ තමන්ගේ යහපත. පරහිත කියන්නේ අනුන්ගේ යහපත. එතකොට භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වන ආත්මහිතය මොකක්ද? සර්වඥතා ඥානය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සර්වඥතා ඥානය ලබාගෙන තවත් බොහෝ පිරිසක්ව මේ දුක් සහිත සසරින් එතෙර කරවනවා කියන ප්‍රාර්ථනාව තමයි භාග්‍යතුන් වහන්සේගේ තිබෙන ප්‍රාර්ථනාව. එනම් මේක තමයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වන ආත්මහිතය සහ පරහිතය. මේ දෙකම භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වන විදිහටම ඉෂ්ට කරගන්න පුළුවන් වුණ නිසා මෙන්න මේ කියන කාම භාග්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ යුක්තයි. ඒ නිසා මේ කියන පස්වෙනි භග ධර්මයෙන් යුක්ත වුණ නිසා භාග්‍යතුන් වහන්සේට අපි භගවා කියලා හඳුන්වනවා. ඒ වගේම හයවෙනි භග ධර්මය තමයි ව්‍යායාමය. එහෙම නැත්නම් වීර්යය කියලා කියන්නේ. සබ්බලෝක ගරු භාවප්පති හේතු භූතෝ සම්මා වායාම සංකාතෝ කයත්තෝච අත්ති. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේට සියලු ලෝක සත්වයාගේ ගරු භාවයට පැමිණෙන්න හේතු භූත වුණ, කියන්නේ මේ තුන් ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ බවට පත් වෙන්න හේතු භූත වුණ වීරියක් ලැබුණා. වීරියක් භාග්‍යතුන් වහන්සේ සතුව තිබුණා. මෙන්න මේ කියන ප්‍රයත්නය කියන භාග්‍ය 6 වෙනි භග ධර්මය භාග්‍යතුන් වහන්සේ සතුව තිබුණු නිසා ඒ භග ධර්මයෙන් යුක්ත නිසා අපි භාග්‍යතුන් වහන්සේ කියලා හඳුන්වනවා. භගවා කියලා හඳුන්වනවා. ඒ නිසා මෙන්න මේ කියපු භග ධර්මයන්ගෙන් යුක්ත බැවින් තස්මායි මේහි භගේහි යුක්තත්තා අපි මේ භග ධර්මයන්ගෙන් යුක්ත බැවිනොත් භගා අස්ස සම්ති ඉති භග ධර්ම මේ උතුමන් වහන්සේට පවතිනුයි ඉමිනා අත්තේන භගවාති උච්චති. මේ කියන අර්ථේනොත් භගවා කියලා අපි හඳුන්වනවා. ඒ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට හමු බලන්න. තව ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කතා කරපුවාම මේ භගවා ගුණය අවසන් වෙනවා. හරි. අපි එහෙමනම් ඉතිරි ටික කියමු බලන්න කවුද දීරානන්ද. පටිච්ච සමුප්පාදා දීහිව වා පදෙත් ගන්න හෝ පලිබෝධ අර්ථයෙන් සමුදය සත්‍යද ඒක කියද්දී වුණ නිස්සරණ විවේක අසංකත ඒ ටික එහෙම කියන්නේ අවසානික කියද්දී කියවෙන්න ඕන අමතට්ඨේන අමත අර්ථයෙන් නිරෝධං නිරෝධ සත්‍යද
අපදයන් අර්ථේ නිරෝධ සත්‍යද නියාංච හේතු දස්සනාපි
දස්සන අධිපතේයි අට්ඨේන මග්ගං
නියාංච හේතු දස්සන
අධිපතේයි අට්ඨේන
අට්ඨේන
අධිපති අර්ථයෙන්
අධිපති අර්ථයෙන් මග්ග මාර්ග සත්‍යද විපස්සවා හේතු දෙක විපරිත්වා වේදා විපරිත්වා විවරණය කොට තීත වාදීක මොහොති දේශනා කරතේක තස්මා
විපරිත්වා තව දෙසූ සීකයයි කියන ලද්දේ වේ බුද්ධං හෝති
කියන ලද්දේ තස්මා විපරිත්වා විපරිත්වා වේ භගවාති උච්චති තස්මා හේහි විපරිත්වා ඉදී විපරිත්වා යේ වත්තබ්බේ කිවිනි කල්හි භගවාති උච්චති භගවායේ කිණ්ණකේ යස්මාච ඒත දීප බ්‍රහ්ම අරිය විහාරේ කායිත උපනිවිදේකේ ශුන්‍යතා පරිචිතා නිමිත්ත විමුක්කේ අන්‍යේද රෝග්‍ය රෝගුත්තරේ උත්තරි මාංශ ධම්මේ වචිතේහි බහුල මහාති යක්මා යම් හේකි දීප
ඒත මේ භාග්‍යවතුන් වහන්සේ
මේ භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම අරිය විහරණය කාය දිට උපදිවිදේක ශුන්‍යද අපරිමිත අනිමිත විමෝක්ෂයන් අනේක අන්‍ය වූද ලෞකික ලෝකුත්තරේ ලෞකික ලෝකුත්තර උත්තරී මාංශ ධර්මයේ උත්තරී මාංශ ධර්මය වදී පජනය කළ දෙෙක්ද සේහි සේවනය කළ දෙෙක්ද බෞල මහාති බහුල කර දෙෙක්ද තස්මා බත්තවාති වත්තා වේ භගවාති පුච්චති තස්මා හේහි බත්තවා බත්තවාති බත්තවා යැයි වත්තා දේ කිව යුත්කාලදී භගවාති පුච්චති භගවා යැයි කියන ලදී යස්මා පන ඊ පවේතු තන්හා සංකාරා තමන මනේන වත්තා යත්මා පන යම්හි වනාහි තීත් භවයේ රූපේ තින් භවයන්හි සංහා සංකාරා කෘෂ්ණා සංඛ්‍යාතෝ ගමන් මනේන වත්තා
ගමනං
ගමන
ගමන අනේන
අනේන
මේ භාග්‍යතුන් වහන්සේ විසින්
මේ භාග්‍යතුන් වහන්සේ විසින්
වන්තං
වන්තා බමාලේක තස්මා භවේසු වත්ත ගමනෝති වත්තබ්බේ භවතත්තෝ ප්‍රකාර ගමනතත්තෝ ප්‍රකාර වන්තතත්තෝ වකාරංච දීගම්කත්වා ආදාය භගවාති උච්චති තස්මා හේ වාවීතු වන්ත ගමනෝදී වාවීතු වන්ත ගමනෝ යයි වත්තබ්දේ ඉවේ උකාරදී බවතත්තකෝ පකාර බවසත්තේ පකාරේද ගමසත්තකෝ පකාර ගමසත්තේ පකාරේද වත්තත්තකෝ පකාරංච වත්තත්තේ පකාරේද දීගන්වත්වා දීර්ඝකොට ආදාරයේ නැ භගවාති උච්චති භගවායේ කියනදී යතාලෝකේ මේඝනස්ස රස්ස මායාදී වත්තත්තේ නියකලාති උච්චති යතා ධම්මාකාරේහි ලෝකේ ලෝකේහි මේඝනස්ස රස්ස මායාදී මේඝනස්ස රස්ස මායාදී වත්තත්තේ කියවේ උපාලිදී මේකලාති උච්චති මේකලායේ ජීවිතේ තිති භගවායේ කියනදී
ඒ ටිකත් අපි බලාගෙන යමු. ක්‍රමී භාග්‍යවතුන් වහන්සේ ඊළඟට මේ භගවා කියන වචනේ ප්‍රධාන අර්ථයක් තවත් බෙදලා පෙන්නනවා. විභක්තවාති භගවා කියන එක බෙදා දැක්වූ බැවින් භගවා කියලා භාග්‍යවතුන් වහන්සේට නමක් තියෙනවා. බෙදා දැක්වූ බැවින්. එතකොට මොනවද භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට බෙදලා දැක්වේ? ඒකයි මේ කිව්වේ යස්මාපන කුසලාදීහි ભેදේහි සබ්බ ධම්මේ යම්යකින් කුසලාදී ભેද ඇති සියලු ධර්ම කංග ආයතන ධාතු සච්ච ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාදාදීහි වා ධාතු වශයෙන් ආයතන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් ඒ වගේම පටිච්ච සමුප්පාද අංග වශයෙන් මේ විදිහට බෙද බෙදා දක්වපු නිසා දැන් හිතලා බලන්නකො මේ ලෝකයේ තියෙන නාම රූප වශයෙන් භාග්‍යතුන් වහන්සේ දෙකකට බෙදලා පෙන්නනවා. සංඛාර කියලා එකක් වශයෙන් දේශනා කරනවා. ඒවා නාම රූප කියලා කොටස් දෙකක් වශයෙන්. ස්කන්ධ වශයෙන් 5ක්, ආයතන වශයෙන් 12ක්, ධාතු වශයෙන් 18ක්, දෙවිති ඉන්ද්‍රිය වශයෙන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන්, පටිච්ච සමුප්පාද අංග වශයෙන්. මෙන්න මේ නොඑක් ආකාරයෙන් මේ ධර්ම බෙද බෙදා විස්තර කරලා පෙන්නපු නිසා භාග්‍යතුන් වහන්සේට විභක්තවා කියලා නමක් තියෙනවා. ඒ කියන්නේ බෙදලා පෙන්නනවා. විභක්තවා කියන වචනේ තේරුම බෙදලා පෙන්නනවා කියන එකයි. එතකොට විභක්තවා කියලා කියන්න ඕන ඒ අර්ථය භගවා කියලා අපි හදාගන්න. ඒ වගේම තවත් මේ විදිහට බෙදලා පෙන්නන විදිය ගැනයි ආයෙ විස්තර කරන්නේ. මේ කුසලාදී ධර්ම තීලන සංකත සංතාප විපරිණාම අර්ථයන්ගෙන් යුක්ත වුණ දුක්ඛ ආර්ය සත්‍ය කියලා බෙදලා පෙන්නනවා. එතකොට මේ එකිනෙක ඒ අර්ථ 16 ගැන චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මේ අර්ථ 16 විස්තර වශයෙන් තියෙනවා රේරුකාණී නායක ස්වාමීන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පොතේ. ඒකේ අග කොටසේ එතන ලියලා තියාගන්න චතුරාර්ය සත්‍ය පොතේ අග කියලා ලියලා තියාගන්න. එතනින් මේ එකේ විස්තර අර්ථ බලාගන්න. එතකොට මොකක්ද මේ පීලනාර්ථය කියලා කියන්නේ? ඉතින් මේ ටීකාචාර්යයන් වහන්සේලා ඉතින් මේවා පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් අපි මේ ඔක්කොම කියන්න ගියොත් වෙන වෙලා යන නිසා කියන්නේ නැහැ. උදාහරණයකට ඔය පීලනට්ටෝ කියලා කියන්නේ තම සමන්ගිනෝ සත්තස්ස හිංසනං අවිපහාරිකතා කරනං පීලනට්ටෝ කියලා. එතකොට මේ ස්කන්ධ ධර්මයේ මෙතන දුක්ඛාරය සත්‍ය කියලා විස්තර කරන්නේ. එතකොට මේ ස්කන්ධ ධර්මයන්ගෙන් සමන්වාගත පුද්ගලයාට හිංසනයක් පීඩාවක් ඇති කරන නිසා මේ දුක්ඛාරය සත්‍යයේ පීලනාර්ථය ඒ විදිහට දැනගන්න. මේ ස්කන්ධයන්ගේ තියෙන පෙළන බව කෙනෙක් පීලනාර්ථය කියන්නේ හිංසා කරන බව. මේ ස්කන්ධයන්ගෙන් පිළීමක් ඇති කරන ආකාරය තමයි මෙතන පීලනාර්ථය කියලා කියන්නේ. එතකොට සංකතාර්ථය කියන්නේ සමිච්ඡ සංගම්ම සම්භෝය පච්චයේහි කත භාවෝ. ප්‍රත්‍යයන්ගෙන් කළ බව තමයි සංකතාර්ථය. එතකොට දැන් අපි මේ හොඳ ආත්ම භාවයක් කියන දිව්‍ය ආත්ම භාවයක තියෙන ස්කන්ධ ලබන්න නම් ලේසියෙන් පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒ தත්ත්වේ ලබන්න බොහොම වෙහෙස මහන්සි වෙලා බණ භාවනා කටයුතු කරලා පින් රැස් කරලා ඉතින් නිකම්ම හිටියත් කරන්න ලැබෙන්නේ. අපි දුම් බ්‍රහ්ම ලෝකික සම්පත්තියක් කියන. ඉතින් නිකම්ම ලැබෙන්නේ නෑ. මේ දන් දුන්නත් පිළ රැක්කත් බ්‍රහ්ම ලෝකෙ එහෙම යන්න බෑ. එහෙමනම් අර ඊට වඩා බොහොම වෙහෙස මහන්සි වෙලා රැස් කළ යුතු ඒ හේතුන් සකස් කරන්න ඕන මේ ස්කන්ධ ආදී ලබන්න. එතකොට මේ ස්කන්ධ ලැබීම සඳහා හේතු සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා මෙන්න මේක තමයි සංකතාර්ථය කියලා විස්තර කරන්නේ. මේ විදිහට ඒ ඉතිරි කාරණා ටිකත් එකින් එක විස්තර කරලා තියෙනවා. සංතාපාර්ථය දුක්ඛ දුක්ඛතාදීහි නිබ්බත්තන වතේන දුක්ඛතාදීහි සංතාපනං පරිධානං කියලා විස්තර කරන්නේ. දුක්ඛ දුක්ඛතාදීහි සංතාපනං ඉන් දුක් වලින් පෙළීම. මේ ස්කන්ධ ධර්ම තියෙනවා නම් තමන්ට කාය දුක්ඛ ආදී විඳින්න සිද්ධ වෙනවා. කාය දුක් වේදනා විඳින්න වෙන්නේ මෙන්න මේ ස්කන්ධ පවතින නිසා. මෙන්න මේ දේවල් තමයි එතකොට සංතාපාර්ථය කියලා කියන්නේ. දුක්ඛයාගේ දුක්ඛාරය සත්‍යේ එහෙම නැත්නම් මේ දුක්ඛාරය සත්‍ය වශයෙන් හඳුන්වන ස්කන්ධයන්ගේ තියෙන සංතාපාර්ථය. මෙන්න මේ විදිහට ඒ ආර්ය සත්‍ය හතර පිළිබඳව අර්ථ 16ක් විස්තර කරලා තියෙනවා. ඒ තැන් අර අපි කියපු තැනින් පිටුවන් කියන අපි බැලුවේ නැහැ. අග තියෙනවා ඒකින් එකේ ඒ නම් තියෙනවා. ඒ තැන් වලින් බලා ගන්න පුළුවන්. පැහැදිලි? චතුරාර්ය සත්‍ය. මෙන්න මේ විදිහට දුක්ඛාර සත්‍යයත් ආයෝහන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් සමුදය සත්‍යයත් නිස්තරණ විවේක අසංකත අමත අර්ථයෙන් නිරෝධ ආර්ය සත්‍යයත් නීයානික හේතු දස්සන අධිපති අර්ථයෙන් මාර්ග සත්‍යයත් බෙදලා පෙන්නුවා. මෙන්න මේ හේතුව නිසා විභක්තවා කියන අර්ථයෙන් භගවා කියලා නමක් තියෙනවා. ඒකේ තේරුම එකයි කිව්වේ විභජිත්වා විවරිත්වා දේසිතවා කියන එකයි. බෙදා විවරණය කොට දේශනා කළ තේක කියන එකයි අර්ථය. පැහැදිලි ඒක. ඊට අමතරව තව අර්ථයක් තියෙනවා. ඕ භක්තවාති භගවා කියන පදයයි ඊළඟට විස්තර කරන්නේ. භක්තවා කියන්නේ භජනය කළ සේවනය කළ නිසා කියන එකයි භගවා කියන්නේ ඊළඟ හේතුව. එතකොට මොන කාරණාද භාග්‍යතුන් වහන්සේ භජනය කළේ? මොන දේවල්ද සේවනය කළේ? මොන දේවල් භජනය කළ නිසා සේවනය කළ නිසාද භගවා කියලා කියන්නේ? අන්න ඒ ටික විස්තර කරනවා. දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහාර භජනය කළා. මොනවද මේ දිව්‍ය විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර කියන්නේ කියලා අපි කලින් දවසක් කියවනේ. අපි කලින් දවසක් කිව්වා. කියවනේ? කියපු දේ නැවත කියෙම හොඳයිද? නේද? එතකොට දිව්‍ය විහාර කියලා කියන්නේ ඔව් මේ එකිනෙක ඉතින් විස්තර කරනවා. කතිනාදී ආරම්මනානි රූපාවචර ඥානානි දිව්‍ය විහාරෝ. එතකොට රූපාවචර ධානය වලට කියන නමක් දිව්‍ය විහාර කියලා කියන්නේ. මෙත්තාදී ඥානානි බ්‍රහ්ම විහාරෝ. ඵල සමාපatti ආර්ය විහාර. ආර්ය විහාරය කියන්නේ උඩ ඵල සමාපatti වලට. ඒතර මෙන්න මේ කියන විහෙරණයන් භාග්‍යතුන් වහන්සේ භජනය කරපු නිසා අන්න ඒ භක්තවාදී භගවා කියන පදයට ගැලපෙනවා. ඒ වගේමයි කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියන විවේක ඇතුළු කරපු නිසා භාග්‍යතුන් වහන්සේට භගවා කියලා නමක් තියෙනවා. මොකද්ද මෙතන කාය විවේක කියන්නේ? විවේක සේනාසන ආදී වැඩ සිටීම. උඩ චිත්ත විවේක කියන්නේ ධාන ආදීන් කෙලෙස් දුරු කිරීම, කියන්නේ කෙලෙසුන්ගෙන් ඈත් වාසය කිරීම. උපදී විවේක කියන්නේ නිර්වාණයට කියන නම. උඩ මෙන්න මේ කියන විවේකයන් භාග්‍යතුන් වහන්සේ භජනය කරපු නිසා භගවා කියලා තවත් නමක් තියෙනවා. උඩ ඊට අමතරව ශුඤ්‍යත, අප්පනීහිත, අනිමිත්ත කියන විමෝක්ෂයන් ඇසුරු කරපු නිසා, සේවනය කරපු නිසා භගවා, මේ විමෝක්ෂයන් ඇසුරු කරපු නිසා භගවා කියලා නමක් තියෙනවා. ඊට අමතරව අන්‍ය වූ ලෞකික ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්ම භජනය කළා, සේවනය කළා, බහුල කළසේක. ඒ නිසා බත්තවා කියලා කියන්න ඕන තැන භගවා කියලා නමක් තියෙනවා. පැහැදිලි ඇති. ඒක මෙතනදී මේ ගැන තවත් අමතර විස්තර ඉතින් ගොඩාක් තියෙනවා. ඒ තැන් පසු කාලෙක වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ භගවා කියන වචනයට තවාර්ථයක් තියෙනවා. භවේසු වන්ත ගමනෝ කියලා. භවේසු ගමනං වන්තෝ. භවේසු භවයන්හි ගමන වමාලසේක කියන එකයි. එතකොට මෙතන වන්ත කියන අර්ථය ගැන විස්තර කරන්නේ වන්තන්ති අරිය මග්ග මුකේන උද්ගිරිතං පුන අපච්ඡා ගමන වතේන චඩ්ඩිතං. ඒකයි මේ කිව්වේ මෙතනදී කිලේස අභිසංකාර වතේන භවේසු පරිබ්‍රමණ තංච තණ්හා ප්‍රදානන්ති ආහ තණ්හා සංඛාතං ගමනන්ති. එතකොට මෙතනදී මේ කියන්නේ තෘෂ්ණා මේ භවයන්හි ගමන් කරන්න හේතුව මොකක්ද? තෘෂ්ණාව. මෙන්න මේ තෘෂ්ණාව කියන කාරණාව නිසා තමයි තෘෂ්ණාව ප්‍රධාන කරගෙන තමයි මේ සතරේ භවයන්හි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ තෘෂ්ණා සංඛ්‍යාත ගමන භාග්‍යතුන් වහන්සේ ආර්ය මාර්ග ඥාණයෙන් නැවත නූපදින ආකාරයෙන් බැහැර කරපු නිසා. ඒක මෙතන වන්ත වමාල කියන එකේ අර්ථය බැහැර කරනවා කියන අර්ථයයි. අපි දැන් වමාල කියද්දි තේරෙන්නේ අර කටින් එළියට දාන යමෑරීම විතර නෙමෙයි. මෙතනින් එතකොට අදහස් කරන්නේ චිත්ත සංකානේ නැවත නූපදින ආකාරයෙන් චිත්ත සංකානේ බැහැර කිරීමයි. එතකොට ඒකයි විස්තර කරන්නේ පුන අපච්ඡා ගමන වතේන චඩ්ඩිතං කියලා. ඉවත් කිරීම. චිත්ත සංකානෙන් බැහැර කිරීම. එහෙමනම් මෙන්න මේ කියන භවයන්හි ගමන් කිරීමට හේතු භූත වුණ කෘෂ්ණාව චිත්ත සංකානෙන් නැවත නූපදින ආකාරයෙන් දුරු කිරීම ආරි මාර්ගයෙන් සිද්ධ කළා. අන්න ඒ හේතුව නිසා භවයන්හි ගමන අවසන් කළා. භවයන්හි තෘෂ්ණා සංඛ්‍යාත ගමන අවසන් කරපු නිසා භවේසු වන්ත ගමනෝ කියන මේ වචන තුන එකතු කරලා භගවා කියලා නමක් දෙනවා. ඒ නම දෙන ආකාරයේ ගැනයි මේ ව්‍යාකරණ කාරණාව ඊළඟට විස්තර කරන්නේ. ඒ නිසා භවේසු වන්ත ගමනෝ කියලා කියන්න ඕන තැන භව ශබ්දයෙන් භකාරයක්, ගමන ශබ්දයෙන් ගකාරයක්, වන්ත ශබ්දයෙන් වකාරයක් අරගෙන ඒ වකාරය දීර්ඝ කරලා භගවා කියලා නමක් හදනවා. ඉතින් ඔය විදිහටම සාමාන්‍ය ලෝකයේ හදාගත්තු නම් තියෙනවා. ඒකට උදාහරණයක් තමයි මේ කියන්නේ මේහනස්ස කස්ස මාලා කියලා කියන්න ඕන තැන මේකලා කියලා වචනයක් ව්‍යවහාරයේ තියෙනවා කියනවා පාලි භාෂාවේ. හැබැයි මේකලා කියන වචනේ අර්ථය කියනවා එතකොට මේ ස්ත්‍රීන් පළඳන ආභරණයක්. ඒ අයගේ ඒ ඉන ප්‍රදේශයේ පළඳන ආභරණයක් කියලා ඉතින් කියන්නේ. එතකොට මේ මේහනත් මේහනත්තාති ගුයිහප්පදේසස්ස කස්සාති ඕකාසස්ස කියලා විස්තර කරනවා. එතකොට මේහනත් කියන්නේ වැසුණු ප්‍රදේශයේ පළඳන ආභරණයක් කියන එකයි මේකේ අර්ථය. වැසුණු ප්‍රදේශයේ කියන්නේ ඉන ආදී ප්‍රදේශවල පළඳන මේහනස්ස කස්ස. ඒතර කස්ස කියන එකේ අර්ථය ඕකාසස්ස කියන එකයි. මේහනස්ස කියන්නේ ගුහ්‍ය ප්‍රදේශස්ස කියන එක. ඒ ප්‍රදේශයේ තියෙන මාලාව. එහෙම නැත්නම් ඉනපටි ඉන මේ باندې හවඩි කියලා අපි කියන්නේ නේද? ඒ වගේ ආභරණයක් කියලායි කියන්නේ. ඒ වැසුණු ප්‍රදේශයේ එහෙම නැත්නම් ගුහ්‍ය ප්‍රදේශයේ පළඳන ආභරණද මාලාව කියන අර්ථයෙන් මේහනස්ස කස්ස මාලා කියන වචන තුනේ මුල් අකුරු තුන අරගෙන මේකලා කියන වචනයකට. පැහැදිලිද? ඒ විදිහටම භවේසු වන්ත ගමනෝ කියද්දි භවේසු ගමනං වන්තෝ භගවා කියලා වචන හදනවා. එතෙදි ඒ විදිහට අපි සිංහලෙත් ඔය කෙටි කරන වචන තියෙන්නේ නේද? දැන්ට තියෙන්නේ කීයක? සමස ඒ වගේ වචන තියෙනවා. අන්න ඒ වගේ වචනයක් කියලායි මෙතන කියන්නේ. එන මේ විදිහට එතකොට භාග්‍යතුන් වහන්සේගේ භගවා ගුණයේ විවිධ අර්ථ පෙන්වා තව මීට වඩා බොහෝ විස්තර ඇතුව නිදේශ පාළිය ආදී තැන් විස්තර කරලා තියෙනවා. ඒ තැන් එතකොට කියව ගන්න. එහෙනම් දැනට අපි නවත්තමු. තව මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට සප්තර 30. මේක
අත්හරින්න
බලන්න ඕන දැන. අද අදිනවා ගන්නවා ඒ භගවා ගුණේ යට වෙන මතක විදියට සූවිති මහ ගුණේ. දැන් ඔය පොත්වල අපිට මේ වචනයක් හොයාගන්න ක්‍රමෙත් ලේසි ක්‍රමී දැනගන්න ඕනේ. දැන් පොත්වල අග තියෙනවා පේනවා ඇති අර විස්තර කරපු වචන සූචියක් කියලා. පොත්වල අග තියෙනවා හැම පොතේම නේද? රේත්කාන් කණාසගේ පොත්වල එහෙම තියෙනවා. ඒ විස්තර කරපු විශේෂ වචනවල අකාරාදි පිළිවෙත හදලා තියෙනවා. දැන් අපිටම අපිට ඕන අනිමා කියන වචනය තියෙන තැන රේල්කානි සන්නතක පොතෙන් හොයාගන්න කියලා. ඒත් අපි අර වචන සූචියට ගිහිල්ලා අකාරාදි පිළිවෙත බලාගෙන යනවා අනිමා කියන එක තියෙන්නේ කොතනද? ඒක ඉස්සරහින් පෙන්නලා තියෙනවා පිටුවන් කියලා. ඒකට එතෙන් ගියපහා ඒ පිටු පෙර ලැබුවම එතන තියෙනවා වුණා අනිමා කියන එක ගැන විස්තර. අන්න ඒ විදිහට හොයාගන්න. අපි තුමුක අපිට දැන් මක්ක පලාප කියන ඒවයි තේරුම් හොයාගන්න ඕන කියලා. කෙලෙස් 1500 පොත ගත්තා අගම තියෙන ඒ වචන සූචියට ගිහිල්ලා බලනවා මක්ක කියන මයන්න බලාගෙන ඉන්න මක්ක කියන තැන ඉතරයි පිටුවන්ගේ තියෙනවා. එතන ගියපම මේ විස්තරේ තියෙනවා. ඒ විදිහට බලාගන්න. හරි. දැන් ඔන්න බලාගන්න ක්‍රමී ඔක්කොම අපි කියලා දුන්නා. එහෙනම් අපි විනාඩි කීපයකින් ඉක්මනට ආපහු වඩිමු දෙවෙනි කොට ඊළඟ කොට බලාගන්න. Thank you.